සාදු. 2020 වසරේ නවවෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සද්ධා ගුණති කාරුණික පින්තුනේ හැම දිනාටම අදාදම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මෙතෙන් පටන් පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම ධර්ම අවබෝධය පිණිසම පේවි වාසය කරනවා කියන උත්තාන කර්මය තියාගන්න හිතේ. නැගී සිටින කර්මයක් අදිෂ්ඨානයක් තියාගන්න ඕන. එවිට වෙනත් සිතුවිලි එන එක අඩු වෙනවා. මේ වෙලාව බණහන වෙලාවයි කියලා තමන් හිතාගන්න. අයන් ධම්මස්සවන කාලෝ. ඒක ඔබ විසින් කිව යුතු කාරණයක්. අයන් ධම්මස්සවන කාලෝ, මම ධර්ම දේශනා දැන් ශ්‍රවණය කරන කාලයයි වෙලාවයි. මේ වෙලාවේ වෙන වැඩක් නෑ. මම ධර්ම ශ්‍රවණ කරන කාලයයි වෙලාවයි මේ. උතුම් වූ අමෘත පදය, නිවන් පදය අවබෝධ කර ගැනීම පිණිස ආදි වශයෙන් හොඳ අදිෂ්ඨානයක් හිතේ පවත්ව ගන්න. මක්නිසාද තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම ගම්භීරයි. ඒ හොඳින් ඇසීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි සුනාත කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතාම හොඳ අවධානයෙන් ශ්‍රවණය කළ යුතුයි සුනාත. ඊළඟට ඉතින් හරියට මනසේ දරා ගන්න ඕන ධාරේත. ඒ වගේම මේ ධර්මයේ හොඳින් මෙනෙහි කරන්න ඕන චරාත. මෙන්න මේවා අනුගමනය වෙන තැන අපට සත්‍ය අවබෝධය ඉක්මන් කරගැනීමේ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවදාවත් කිසිවෙකුට තර්කයට ගත හැකි ධර්මයක් නෙමෙයි. තර්කයට භාජනය කළ හැකි ධර්මයක් නෙමෙයි. විවාදාපන්න නෑ පිනවත්නි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවාදාපන්න නෑ. මේ තර්කවාද සියල්ල ඉක්මවා පවතින දෙයක් තමයි පිනතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නිරන්තරයෙන් සිහි කටයුතුයි මාගේ අමාමෑණියන් වහන්සේ දෙසා වදාළ ධර්මය ලෝකෝත්තරයි. නිරන්තරයෙන් සිහි කටයුතුව තියෙන්න ඕන. මාගේ අමාමෑණියන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අකාලිකයි. නිරන්තරයෙන් සිහි කටයුතුව තියෙන්න ඕන. ඒ වගේම මාගේ අමාමෑණියන් වහන්සේ දේශනා කරන ධර්මය අවේදීතයි. මාගේ අමාමෑණියන් වහන්සේ දේශනා කරන ධර්මය විරාගිකයි. විරාගිකයි කියන්නේ පිනතුනේ මනසින් කොතනකටවත් ඇලෙන්නේ නැහැ කියන එක. මනසින් කිසිම දෙයක් අලව ගන්නෙ නැහැ. නිලුම් පතක දිය නොරඳන්නාසේ විරාගිකයි සිත. මෙන්න මෙවන් වූ ධර්මයක් තමයි මා අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ. මාගේ අමාමෑණියන් වහන්සේ දෙසා වදාළ ධර්මය ඉන්ද්‍රිය විෂය ඉක්මවුවක්. ඉන්ද්‍රිය විෂය ඉක්මවුවක් මා එකතු කරගන්න ලද දැනුම පලක් නැති බව, හැඟී යන අවස්ථාවක්. මෙතෙක් කාලයක් සිදු කරපු රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය පලක් නැත. ඒවා තුලින් නිවන දැකිය නොහැකිය, කිසිසේත්ම නොහැකිය. දුකනම් දුක වශයෙන් තිබුණේ රූපයයි, දුකනම් දුක වශයෙන් තිබුණේ වේදනාවයි, දුකනම් දුක වශයෙන් තිබුණේ සංඥාවයි, දුකනම් දුක වශයෙන් තිබුණේ සංඛාරයයි, දුකනම් දුක වශයෙන් තිබුණේ විඥානයයි, දුකනම් දුක වශයෙන් තිබුණේ අසයි, දුකනම් දුක වශයෙන් තිබුණේ කනයි, දුකනම් දුක වශයෙන් තිබුණේ නාසයයි, දුකනම් දුක වශයෙන් තිබුණේ දිවයි, දුකනම් දුක වශයෙන් තිබුණේ ශරීරයයි. ඒ සියල්ලගෙන්ම නික්මෝ මට කවරනම් දුකක්ද? පින්වත්නි මේ සදායතනයන් තුල ගත හැකි ගත යුතු කිසිවක්ම නැහැ කියලා යථා අවබෝධය කළ හැකිනම් ඒ තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම. මේ ආධ්‍යාත්මික කොටස් වල නිත්‍යතාවයක් තබාගෙන ඒ නිත්‍යතාවය මත ඇලී ගැලී වාසය කිරීමම තමයි මෙතෙක් කාලයක් මා තුල තිබූ මා සතුව තිබූ මුලාව. දැන් මම දන්නවා බාහිර භාණ්ඩයක් නෙමෙයි මගේ සසර හදන්නේ. මා ඇති කරගන්න චේතනාව. මේ ඉන්ද්‍රියන් අල්ලගත්තට පස්සේ මේ ඉන්ද්‍රියන් තුල කම්පණය වෙන, දෝලණය වෙන සංස්කාර ධර්මය සමූහය අතරය මමෙක් ඉන්නවය යන විශ්වාසයට බැසගෙන එය තදින් ග්‍රහණය කරලා සත්ව පුජ්‍යල ආත්ම කියන දිට්ටි වලට පින්වෙන් වෙලා පදනම් වෙලා මුලාවකට පත් වුණා. පින්නතුනේ එක තැනකින් හටගන්න මේ මානසිකාරය විවිධ තැන්වලට ගිහිල්ලා විවිධ ස්වරූප ගන්නවා. උදාහරණයක් වශයෙන් කියතොත් හරකෙක් කියන සතා තනකොළ කෑවහම ඒ තනකොළ කාල ඉවර වෙලා ඒ සතා කිරි බවට පත් කරනවා. ඉතාම සුදු මනහර කිරි. තනකොළ වල තියෙනා වූ කිසිම දෙයක් කිරිවල තියෙනවායි කියන්න පුළුවන් කමක් නැහැ. ඊටත් වඩා හාත්පස වෙනස්, ගුණාංග පවා වෙනස්. ඊළඟට කිරි දොවාගත්තට පස්සේ ඒ කිරි වලින් ගිතෙල් හදන්න පුළුවන්, බටර් හදන්න පුළුවන්, කිරි මුදවන්න පුළුවන් ආදි වශයෙන් නොයෙකුත් නිර්මාණ සකසන්න පුළුවන්. නමුත් කාටවත් කියන්න බැහැ දැන් බටර් වල තනකොළ තියෙනවයි කියලා. මෙන්න මේ වගේ පින්නතුනේ එක තැනකින් මේ මුලා වෙන සිත පැටලුම් වලින් පැටලුම් වලට ගිහිල්ලා මුලාවට පත්වන්නේ. මුලාව කොතනින්ද ආරම්භ වුනේ කියලා හොයාගන්න බැරි තරමට කාටවත් හිතන්න බෑ මේ බටර් වල, මේ ගිතෙල් වල ආරම්භයේ තනකොළයි කියලා. වර්ණයට ගැලපෙන්න හොයාගෙන ගිහිල්ලා හොයන්නත් බෑ. කිරිවල බටර් වල තියෙන වර්ණයට ගැලපෙන්න හොයාගෙන ගිහිල්ලා ඔයන්නත් බෑ මේ තනකොළවල තියෙන සාරයද මේ කියලා. මොකද තනකොළ වෙන පාටක් කිරි වෙන පාටක්. එහෙමනම් පිනතුනේ සාපේක්ෂිත ධර්මයකින් මූල ධර්මයේ සොයා ගැනීමට අපහසුතාවයක් තියෙනවා. ඒක තමයි පිනතුනේ මේ ධර්මයෙන් ටිකක් ගැඹීර ධර්මයක් බවට පත්වන්නේ. මූල ධර්මයේ හැඩය වෙනස් අප හඳුනා ගන්න ධර්මයට වඩා. මනස පිළිබඳව විග්‍රහාත්මකව දක්වන්න ගියොත් ඒක වෙනතුනේ අහස ගැන විග්‍රහ කරන විග්‍රහයක් වගේ. ඒ අනන්තයි, විග්‍රහ කළා නිම කරන්න බෑ. මේ තරම් තාරකා තියෙනවය, මේ තරම් සක්වලවල් තියෙනවය, මේ තරම් මේ විශ්වයේ සත්ව වර්ගයෝ සිටිනවය කියලා නිමා කරන්න බැරි වෙනවා. බලන්න පින්නතුනි, මේ ලෝකේ තියෙන මහා අරුම පුදුම වස්තුවක් තමයි අහස. පුදුමයට පත් වෙන්න හේතුව තමයි අද්භූත ධර්මයක් තමයි අහස. මේ අහසේ කෙලවරක් නෑ. අහසේ කෙලවරක් නෑ. කවදාවත් කිසිම විද්‍යාඥයෙකුට මේ අහස පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අවසන් කරන්න බෑ. නිවනත් එහෙමයි. තිනතුනේ මේ හිරසඳු සාරකා අපේ සක්වල පහු කරලා ගියාට පස්සේ කාලයක් තියෙනවද? කාලයක් නෑ නේද? අකාලික වෙනවා. මේ ඉරහඳ යට ඉඳි තමයි අපි මේ කාලය හදාගන්නේ. සියල්ලක්ම පිනතුනේ මනෝ පුබ්බංගමා ධම්මා, මනස මූලික කොට හදාගත් ධර්මතා. මනස పూర్ව කොට පවතින දේවල්, මනසින් හදාගත් දේවල් ඔක්කොම ආගම් හදලා තියෙන්නේ මනසින්, ඔක්කොම ಜಾති හදලා තියෙන්නේ මනසින්, ඔක්කොම ප්‍රශ්න හදාගෙන තියෙන්නේ මනසින්, ඔක්කොම විසඳුම් හදාගෙන තියෙන්නේ මනසින්. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ කියන වචනේ ඇතුළේ පින්නතුනේ බුද්ධ ශාසනයෙම තේරුම් ගන්න පුළුවන් හොඳ කාරණයක් තියෙනවා. මනෝ. මොකද්ද මනෝ කියන්නේ? මනෝ කියලා කියන්නේ පින්නතුනේ අපි ක්‍රියේට් කරනවා, නිර්මාණය කරනවා, සකසනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් පින්නතුනේ හොඳට වීඩියෝ එක දාගන්නවා. කන හරියට මයික් එක වගේ වොයිස් එක හොඳට රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩින් කරගන්නවා. ඊට පස්සේ ඇස කැමරා කාචය වගේ හොඳට කැමරා කරගන්නවා. ඉතින් කැමරාව තාම දියුණු නැහැ. ඊට වඩා දියුණුයි මානව ස්වභාවය. ඉතින් සුවඳත් රෙකෝඩින් කරගන්න පුළුවන්, රසත් රෙකෝඩින් කරගන්න පුළුවන්. ස්පර්ශත් රෙකෝඩින් කරගන්න පුළුවන්. ඉතින් මේවත් අරගෙන ගිහලා හොඳට සකසනවා, එඩිට් කරනවා. එඩිට් කළා අන්න ඉදිරිපත් කිරීමකුත් කරනවා. මා විසින් කරන ලද එඩිට් එක දිහා බලාගෙන මා විසින්ම රස විඳිනවා. තේරුණා නේද? ඔබ විසින්ම කරන එඩිට් එක දිහා බලාගෙන ඔබම රස විඳිනවා. බොහොම දක්ෂ සිත්තරුන් සිටිනවා, චිත්‍ර ශිල්පීන්. ඒ චිත්‍ර ශිල්පීන් නිකම්ම නිකන් සුදු කොළයක් අරගෙන බොහොම නිසල තැනකට, වැවක් අද්දරකට, මූදක් අද්දරකට, වනපෙතක් ළඟට, ලස්සන පරිසරයක් තියෙන තැනකට යනවා. එහෙම නැත්නම් තමන්ගේ නිසල කාමරේ ඇතුළත තමන්ගේ හිතේ මෙවෙන කුමන හෝ සුන්දරත්වයක් විවිධ වර්ණ යොදා පාට කරනවා. නිකම්ම නිකන් තිබුණු සුදු කොලේ අලංකාර යම් හැඟීමක් උත්තේජනය කරන අන්දමට මොහුගේ සිතුවම නිර්මාණශීලී වෙනවා. ඒ වගේම පින්නතුනේ අපත් පුණ්‍යාභිසංකාරා කියන ධර්මතා එක් කරලා මතකයන් වලින් ඇඳගත් චිත්‍රයක් හැමෝටම තියෙනවා. බලන්න ඔබේ මතකයන් වලින් ඇඳගත් චිත්‍රය විවිධ හැඟීම් දනවන්නේ ඔබ කරන කියන දේත් එක්ක අනුව, ඔබේ චේතනාව පිහිටන ස්වභාවයත් එක්ක අනුව ඔබට ඔබේ චිත්‍රය විවිධ හැඟීම් දනවනවා ඇති. ජීවිත කාලෙම රැස් කරපු තියපු කුඩා කුඩා පින්සල් පාරවල් දහස් ගානකින්, ලක්ෂ ගානකින්, කෝටි ගානකින් මේ චිත්‍රය නිම වෙලා තියෙන්නේ. ඒ චිත්‍රය තමයි දැනට ඔබ කියලා ඔබ පිළිගන්නේ. සමහර අයගේ චිත්‍රවලින් සමහර අයට දැනෙනවා හොඳ සංවේදීතාවයක්. සමහර අයගේ චිත්‍රවලින් ඔවුන් ඇඳගත් චිත්‍රය වැරදි නිසා ඔවුන්ට දැනෙනවා භය භයංකාරත්වයක්. සමහර අයගේ චිත්‍රවලින් එක එක සංවේදීතාව දනවනවා. ඔබටත් එසේමයි. ඔබ ඇඳගත් චිත්‍රය ඔබට සංවේදී වෙමින් දැන් පවතින්නේ. පැහැදිලිනේ? ඔබ ඔය රස විඳින්නේ ඔබ ඇඳගත් ජීවිත කාලෙම ඇඳගත් චිත්‍රය. මෙතන 100ක් වින්න තුන ඉන්නව නම් 100 දෙනා චිත්‍ර 100ක රස විඳිනයක් ඇති කරගන්නයි. එකම ස්වභාවික වේදනාවක් නෙමෙයි පපු ඇතුලේ තියෙන්නේ, විවිධ වේදනා, විවිධ ස්වභාවය. පින්නතුනේ යම් කිසි කෙනෙක් දැනගෙන මේ පින්සල් පාරවල් වලින් ඇඳගත් චිත්‍රයකින් තමයි මේ මගේ මනස යම් වේදනාවක මායාවක මේ වෙලිලා ඉන්නේ කියලා තේරුම් අරගෙන මෙයා මේක නැවත පරිවර්තනය කරන සුදු කොලේ ගන්නට. අන්න ඒකට කියනවා අපි විමුක්ති කරනවා කියලා. නිරෝධ කරනවා කියලා. ප්‍රහාණ කරනවා කියන්නේ මකල දානවා චිත්‍රයේ තිබුණ සියලු සායම්. ඉතින් මේක බොහොම සූක්ෂම විදියට සිද්ධ කරන්න ඕන. කොලේට හානියකුත් වෙන්නේ නැති වෙන්නේ. තීත ටික ඉවත් කළ නැවතත් අර සුදු කොලේ මතු කර ගන්න ඕන. ලේසි වැඩක්ද අමාරු වැඩක්ද?
තාම අමාරු වැඩක්. කොළේ අව පැහැගැන්වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව බොහොම පරිස්සමින් තීතටික ඉවත් කරගත්තේ නැති වුණොත් එහෙමනම් මේ ගල්වන ලද තීන්තවලට ප්‍රතිවිරෝධතාවයක් ඇති කරන මේ තීන්ත උණු කරන මොනවා හරි ද්‍රව්‍යයක් එකතු කරලා බොහෝම පරිස්සමෙන් මේ චිත්‍රය මකා ගන්න ඕන. සුදු කොලේ දිහා බලාගෙන ඉද්දී ඔබට දැනෙන හැඟීම මොකද්ද කියලා කියන්න බලන්න. නිකම්ම නිකන් සුදු කොලයක් දිහා බලන් ඉන්න. මුකුත් නැහැ නේද? පාට දැනෙන දේ තමයි. අනේ සුදු කොලයකින් නම් මුකුත් වෙන්නේ නැහැ. ඔබේ ගෙදර මම හිතන විදියට ලොකු සුදු කොලයක් ගහලා තිබ්බනම් හරි. කට්ටිය ඇවිල්ලා හැමෝම ආයි අයි මේ නිකන් සුදු කොලයක් ගහලා තින්නේ කියලා. බුදුහාමුදුරෝ සුදු රෙදි කඩක් දුන්නේ. ඒ රෙදි කඩේ මුකවත් තිබුණේ නැහැ. මල් වැල් දාලා තිබ්බේ නැහැ. වර්ණ වැටලා තිබ්බේ නැහැ. සුදු රෙදි කඩක් නේ. මෙතන ගත්තේ සුදු කොලයක්. දෙකම එකයි. අතන සුදු රෙදි කඩේ අත පිස දානවා රජෝහරණන් කියලා. මෙතන චිත්‍රය අඳිනවා දෙකම එකයි. ඔබ තමයි චිත්‍රය අඳින කෙනත් මකන කෙනත්. චිත්‍රය මකලා ඉවර වෙනකොට ඔබ නැති වෙනවා. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන අර චිත්‍රය තුල දිහා බලන දර්ශනය ඔබ තුල නැති වෙනවා. ඒක නේද හැඟීම? ඔබ යම්කිසි හැඟීමක් තමයි මම කියලා ගන්නෙ. ඒ හැඟීම අතනින් විකාශනය වෙන්නේ නැති වෙනකොට මෙතන කෙනා නැති වෙනවා. එතන හැඟීම උත්තේජනය වෙන විට කෙනා මෙතන හට ගන්නවා. මකල සම්පූර්ණයෙන් අවසන් වූ කල හැඟීම දැන් ඔබට ඒ චිත්‍රයේ ස්ත්‍රියක් පේනවද, පුරුෂයෙක් පේනවද, සමනැල්ලු පේනවද, දියැලි පේනවද කියලා හුත් කියන්න වෙන්නේ මට දැන් ඒ බන්දක් පේනින්නේ නැත. නොයෙක් ගැඹුරු කාරණේ අවබෝධ කරගන්න. බුදුහාමුදුරුවෝ වඩිමින් අසනවා ශ්‍රාවකයන්ගෙන් බුදුහාමුදුරුවෝ වඩිනව පේනවද? උතුම් අරිහත් ඵල සමාපatti ගුණය දිනු කරගත් උතුමෝ බොහොම ලස්සනට කියනවා මට ඒ බන්දක් පේනින්නේ නැත. මොනවද පේන්නේ නැත්තේ? මට එහෙම ශරීරයකින් කෙනෙක් පේන්නේ නැහැ කියලා. මොකද හේතුව බලන්නේ අර ධර්මකාය දිහා, බුද්ධ ශරීරය දිහා තමයි බලන්නේ. ඒ බුද්ධ ශරීරය පේන්නේ එකම සුදු කොලයක් වගේ. ඒක මම උදාහරණයක් විතරයි සුදු කොලයක් වගේ කියලා කියන මිසක් වගේ මිසක් සම්පූර්ණ නිර්වාණයට ගැලපෙන උදාහරණයක් නෙවෙයි ඒක. නමුත් සුදු කොලයක් වගේ පවිත්‍රතාවයක් පේන්නේ. මෙන්න මේ පවිත්‍රතාවයේ ඇස මුදුන්පත් කර ගැනීම තමයි සෑම බෞද්ධයෙක්ගේම පරම පිවිතුරු අදහස විය යුත්තේ. බෞද්ධයා කියනකින් අදහස් වෙන්නේ ආගමෙන් බෞද්ධ වීම නෙමෙයි. මේ දුකෙන් එතර වෙන්න කැමති ඕනම කෙනෙක් බෞද්ධයෙක්. දුකෙන් එතර වෙන්න අකමැති අය බෞද්ධයෝ නෙමෙයි. ඒගොල්ලෝ භවයේ කට්ටිය. මොන ආගමේ හිටියත් දුකෙන් එතර වෙන්න කැමති නම් එයා බෞද්ධෙක්. ඔන්න අද ඒක ඉගෙන ගත්තනේ. දුකෙන් එතර වෙන්න උත්සාහයක් කරන්නේ නැත්නම් එයාගේ උපන්න සාතිකේ බෞද්ධ කියලා තිබ්බට එයා බෞද්ධ නෙමෙයි. භව උද්ධ භවය ඉක්ම වීම. ඒකෙන් නිදහස් වීම, උද්ධ කිරීම, බෞද්ධ. එහෙනම් බෞද්ධයෙක්ගේ පරම පවිත්‍ර චේතනාව මෙන්න මේ පාරිශුද්ධත්වය ඇති කර ගැනීම. මේ පාරිශුද්ධත්වයේ ඇස නිර්මාණය කර ගැනීම. සම්මාදිට්ඨික ඇස. අන්නේ ඇසින් තමයි පින්නතුනේ මේ ලෝකෙ දිහා බලන්න ඕන. දැන් බලන්න ඇසේ මොනවා හරි දාගෙන බැලුවෝ. ඒ දාගත්ත දේට අනුව තමයි පේන්නේ. ඕකට අපි කියනවා කණ්ණාඩි දාලා බලනවා කියලා. දැන් විවිධ අවු කණ්ණාඩි වර්ග එහෙම තියෙනවා. ඔය කණ්ණාඩි සාප්පුවකට ගියාම ඉතින් අපි එක එක ඒවා දාලා බලනවා. දාලා බැලුවාම එක එක කණ්ණාඩියෙන් එක එක විදියට තමයි පේන්නේ. එක එක වර්ණ එක එක හැඩ. ඉතින් දෘෂ්ටි කියන්නේත් එහෙමයි පින්නතුනේ. මේ ලෝකේ දෘෂ්ටියක් දාගෙන බැලුවාම ඒ දෘෂ්ටියේ ස්වභාවයෙන් තමයි මේ ලෝකේ මිනිස්සුන්ට පේන්නේ. මේ වැරද්ද හදා ගන්න පිනතුනේ. දෘෂ්ටි නොගන්න දෘෂ්ටි නොගන්න කියන කාරණේයි බුදුහාමුදුර හැමදාම අපිට මතක් කරන්නේ. දෘෂ්ටි ගන්න එපා, දෘෂ්ටි ගන්න එපා කියන කාරණේ. සම්මාදිට්ඨික වෙන්න බලන්න. ඔබට තප්පර 10ක් දෘෂ්ටියක් නොගෙන ඉන්න පුළුවන්ද කියලා. දෘෂ්ටියකට පත් වෙන්නේ නැතුව ඉන්න බෑ පින්නතුනේ ආධ්‍යාත්මය තුල. හරියට මහ පොළොවේ කෙනෙකුට අපි කියවතොත් මහ පොළොවට බර නොදී ඉන්න කියලා. දැන් මම ඔබට කියනවා මහ පොළොවට බර නොදී ඉන්න කියලා. බලන්න ඔබට හැකියාවක් තියෙනවද කියලා. බෑ නේද? ගහකට නැග්ගත් ඔබේ බර මහ පොළොවට, පුටුවට නැග්ගත් ඔබේ බර මහ පොළොවට, වහලට නැග්ගත් ඔබේ බර මහ පොළොවට. ඊළඟට ගුවන් යානයක ගියත් ඒ බරත් මේ මහ පොළොවට තෙරපලා, මේ වායු ගෝලයට තෙරපලා තමයි යන්නේ. ඒකත් මේ මහ පොළොවට. ඒකනේ ගුවන් යාන හරේ යනකොට මෙහි ජනෙල් දෙදරන්නේ. ඒකෙත් පීඩනය දීලා තමයි ඒගොල්ලෝ යන්නේ. මෙන්න මේ වගේ තමයි ගැලවෙන්න අමාරු, මේ ඕරම් භාගයේ සංයෝජනයෙන් ගැලවෙන්න අමාරු සිද්ධිය. කොහේ ගියත් මේ මහ පොළොවට අඩිය තියලා ඉන්නා වගේ ඔබ කොයි හැඩේට දෘෂ්ටියට ආවත් හොද්දට හොයලා බලන්න මනස ස්පර්ශ කරලා ඉන්නේ. මනසින් ගැලවිලා නැහැ. මමත්වයේ ස්පර්ශ කරලයි ඉන්නේ. මමත්වයේ ගැලවිලා නැහැ. මම කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියන ප්‍රශ්නාර්ථය ඔබම තියාගෙන ධර්මය අහන්න ඕන. මනසින් ගැලවෙනවා කියන්නේ පින්නතුනි දුකෙන් ගැලවෙනවා. මනසින් ගැලවෙනවා කියන්නේ සසරින් ගැලවෙනවා. ඇත්තටම මනස කියලා දෙයක් තියෙනවද? මේකට වෙනතුනේ නෑ කියන්නත් බැරි ඔව් කියන්නත් බැරි උත්තරයක් තියෙන්නේ. එහෙම එකක් කිව්වාම ඒක නිකන් හරි අපබ්‍රංශ උත්තරයන්නේ හාමුදුරුවනේ, මොකද්ද මේ නෑ කියන්නත් බැරි ඕ කියන්නත් බැරි උත්තරේ කියලා. අර සිතුව මේ කතාවම තමයි ආයෙ ගන්න තියෙන්නේ. සිතුව මේ ලස්සන රූපයක් ඇඳලා ඒ චිත්‍රේ පෙන්නලා යාට පෙන්වුවා, ඔබට දැන් හැඟීමක් ඇති වෙනවද? ඔව්, හැඟීමක් ඇති වෙනවා. මේක සભ્યත්වයි, මේක අසભ્યයි, එහෙම නැත්නම් මේක ලස්සනයි, අවලස්සනයි, සංස්කෘතිකයි, ඉතිහාසගතයි, අනාගතයි, මොනවා හරි දෙයක් ඒ චිත්‍රය තුලින් තමන්ට දැනෙනවා. නමුත් ඒක ආයි මකනවා, මකලා පෙන්නවා. දැන් ඔබට හැඟීමක් ඇති වෙනවා. එතකොට කියනවා හැඟීමක් නැහැ. එතකොට කලින් එකම කොලේ හැඟීමක් තිබුණා, ඒ තීන්ත ටිකව මකලා පෙන්වුවාම දැන් හැඟීමක් නැහැ. ඔය චිත්‍ර ඇඳීමේදීත් හරි අපූරු දේවල් තියෙනවා. චිත්‍රයේ මුලින් ඇඳගෙන යනකොට එයාට වැටහෙනවා මෙයා අඳින්න යන්නේ මෙන්න මේ දේ කියලා. නමුත් චිත්‍රය ඇඳලා අවසන් වෙනකොට එයා ඇඳලා තියෙන්නේ ඒ දේ නෙමෙයි, වෙන දෙයක් ඇඳලා තියෙන්නේ. ඒක තමයි මනුස්සයාගේ කල්පිතය. සාපේක්ෂිත ධර්ම ඔස්සේ හැමතිස්සෙම බලන එක තමයි මනුෂ්‍යයාගේ ස්වභාවය. සාපේක්ෂිත ධර්ම ඔස්සේ බලන්නේ. දැන් අපිට මේ සිවුරට ගෞරවයක් තියෙන මේ ලංකාවේ බෞද්ධයන්ගේ සාපේක්ෂිත අතීත දැනුමක් තියෙන නිසා එහෙම නෙමේද? ගරුකටයුතු තනතුරක්, ගරුකටයුතු නිලැඳුමක්, ගරුකටයුතු චීවරයක් තමයි මේ ඇඳගෙන පැළඳගෙන ඉන්නේ කියලා ඔන්න ගෞරවය තියෙනවා. හැමෝම අයින් වෙනවා, ගරු කරනවා. දැන් ඔය සමහර බෞද්ධ රටවල් වල නම් පාරෙන් අයින් වෙලා කැලේට ගිහිල්ලා වැඳගෙන ඉන්නවා. ඒ වගේ හරියට ගරු සත්කාර කරනවා. නමුත් ඉතින් ඒකත් ඇඳගෙන ගිහිල්ලා අපි යනවා වෙනත් රටකට, බෞද්ධ නොවන රටකට. ඒගොල්ලෝ ඇවිල්ලා ආන්නේ මොකද්ද ඔය ඩ්‍රෙස් එක කියලා තමයි ආන්නේ. මොකද්ද ඔය ඇඳුම? ඔය අමුතු ඇඳුමක් ඇඳන් ඉන්න ඔයාගේ ඇඳුම මොකද්ද ඔය? සමහර අය very nice කියලාත් යනවා ඒකට. ඔක හරි ලස්සනයි කියලාත් යනවා. දැන් බලන්න අපිට මේ කල්පිත වලින්නේ. එතකොට අපිව හතුරන් විදියට දකිනවා, මිතුරන් විදියට දකිනවා, සාපේක්ෂිතව දකිනවා, තම තමන්ට සාපේක්ෂිතව දකිනවා මේ කල්පිත. මේ උතුම් ආර්ය ධර්මයට පත් වුණාට පස්සේ පින්නතුනේ කිසිම කෙනෙක් කෙරෙහි අගෞරවයකුත් නැහැ. ගෞරවේකුත් හරියට ආර්ය ධර්මයට පත් වෙච්ච කෙනෙක් කිසියලාවක විශේෂිත ගෞරවේකුත් නැහැ, ගෞරවේකුත් නැහැ ආධ්‍යාත්මික වශයෙන්. තේම ඒ ගරු කරන කට්ටිය කරනම නිගරු කරන්නේත් නේද? ගරු කරන අයම තමයි නිගරු කරන්නේ. කාලයක් ගරු කර කර ඉන්නවා, එයාට සාපේක්ෂිතව හිතන නිසා, ආයි සාපේක්ෂිත බුද්ධියක් නිසා ආයි නිගරු කරනවා. කවුරු හරි කෙනෙක් මොලේට දැම්මුත් නේද ආකාරයේ දෘෂ්ටියක් ආයි එයාටම නිගරු කරනවා. හැම දර්ශනයට හරියටපත් වුණොත් මේ ලෝකෙ කිසි දෙයකට ගරු කරන්නේත් නැහැ, නිගරු කරන්නේත් නැහැ. ඒ දර්ශනය ඔබට තේරෙනවද? ඇයි ගරු කරන්නේත් නැත්තේ, නිගරු කරන්නේත් නැත්තේ? ගරු කරන්නේ සතේ පුජ්‍යලයක් අහු වෙන තැනනේ. තේරුණාද වෙනද? සතේ පුජ්‍යලයක් අහු වෙන තැන තමයි ගරු කරන්නේ. සතේ පුජ්‍යලයක් අහු වෙන තැන තමයි නිගරු කරන්නේ. ඒ පිටින් අහු වෙනකොට. ඊළඟට මේ ගෞරවය හා නිගරු බව කියන එක උපාදනය වෙන්නේ තමා තුළ සතේ පුජ්‍යලේ ඔන්න විශේෂිත ධර්මයක් අඳුන ගන්න. තමා තුල සතේ පුජ්‍යලෙක් ඉන්නවා නම් ගරුකමයි නිගරුකමයි හැමතිස්සෙම උපදිනවා. ඒ නිසා මම නම් පුරුදු වෙන්නේ ඔබ ඇත්තන්ට නිගරු කරන්නෙත් නැහැ. ඇත්තන්ට ගරු කරන්නෙත් නැහැ. එහෙම හොඳයි නේද? ඒකනේ මම කියන්නේ මට සලකන අයට ටිකක් ප්‍රවේසම් වෙන්න කියලා. මොකද මට උදව් පදව් කරන අයට මම ප්‍රවේසම් වෙන්න කියලා කියන්නේ මං කළ ගුණ දන්නේ නැහැ. මට නරක කළත් මට ඒක මතකත් නැහැ. මට හොඳ කළත් මට ඒක මතකත් නැහැ. ඒ නිසා මං කළ ගුණ දන්නේ නැහැ. ඒ නිසා කළ ගුණ නම් බලාපොරොත්තු වෙන්න එපා. හාමුදුරුව අපි මලාම ගෙදරේ මතක බණක් කියයි හත් දවසේ දානට කියලා නම් හිතන්න එපා. මට මතක නැහැ. ඔබට කරගන්න දෙයක් ඔබ කරගෙන යනවා මිසක් මා වෙනුවෙන් දෙයක් නම් කරන්න උවමනා නැහැ. ඔබ වෙන සිද්ධ කරගන්නවා නම් ඒකත් මට කරන දෙයක් නෙමෙයි, ඒකත් ඔබ ඔබටම කරගන්න දෙයක්. එමනම් පින්නතුනි ආර්ය ශ්‍රාවකයා යනු පරමාර්ථයෙන් බැලූ කල කළපුන නොදත් කෙනෙක්. කළ අගුණ දන්නෙත් නැහැ, කළ ගුණ දන්නෙත් නැහැ. බුදුවරු පවා සම්මුති වහරෙන් ඉතින් මහා ප්‍රජාපති ගෝතමයේගේ ආදාහනේ පස්සේ හරි පොඩ්ඩක් වැඩම කරේ කැත්ත. මේ වැඩම කළාට ඒක සම්මත ගෞරවයක් හැටියට, සම්මත කාර්යයක් හැටියට, මේ අපේම ශාසනික පැවිද්දක් මුල් කරගෙන ඒ තිබුණු කාරණයක් නිසා වෙන්නේ. ඒක ආර්ය ගෞරවයක් හැටියට සිදු වෙච්ච දෙයක් නිසා. ඒ ආධ්‍යාත්මය තුළ එහෙම මේ ඉෂ්ට විය යුතු, කළ යුතු, අනිවාර්ය විය යුතු දෙයක් එහෙම දෘෂ්ටි උපාදානයක් නැහැ. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දේ, ස්වභාවයෙන් සිද්ධ වෙනවා. සංස්කාර ගොඩක, සම්මුති ගොඩක, සම්මත ගොඩක අනේ අපේ ඔළුව මනස ප්‍රතිලා නේද මේක ලියාගන්නේ කවද්ද කියලා කල්පනා කරගන්න. ලියා ගත්තහම අර සුදු කොලේ වගේ ඔබටත් වාසය කරන්න පුළුවන්. සුදු කොලේ දනවන හැඟීම කවරක්ද? ඔබට ද්වේෂය උපදවනවද? බය උපදවනවද? රාගය උපදවනවද? මානසික කම්පන මොකවත් උපදවනවද? නෑ නේද? මොකවත් උපදවන්නේ නෑ සුදු කොලේ. ඊළඟට පෙන්නතුනේ සුදු කොලේම අකුරු ටිකක් ලියනවා. එහෙනම් මේ අකුරු වලින් කරන්න පින්නතුනේ අපේ අධ්‍යාත්මික චිත්‍ර අවදි කිරීම. එළි චිත්‍රයක් අඳින්නේ එළි තියෙන අකුරු ටිකක්. ඒ අකුරු වලට අපි දීලා තියෙනවා අධ්‍යාත්මික ඉමේජ් එකක්. අන්නේ ඉමේජ් එක අවදි වෙනවා. අවදි වෙනකොට ඒ අනුවත් අපේ හිත් කම්පණය වෙනවා. සම්මුතියක පැටලිලා තමයි පින්නතුනේ මේ ඔක්කොම ප්‍රශ්න සම්මුතියක පැටලිලා සම්මුතියෙන් නිදහස් වෙන්න පරමාර්ථයටපත් වෙන සම්මුතිය කියන්නේ බාහිර දෙයක් පරමාර්ථය කියන්නේ පරම අර්ථය පරමාර්ථය කියලා කියන්නේ පරම අර්ථය මොකද පරමාර්ථය පරමාර්ථය සුදු කොළේ සම්මුතිය තමයි සිතුවම් කිරීම ඉතින් ඕක නේද ඔය වයසට ගිහිල්ලා ගොඩාක් අම්මලා තාත්තලා කියන්නේ ජීවිතේ කියන්නේ හීනෙන් සමංගයාව ගාලා නෑව වගේ කියලා කියනවා සමහර අය කියනවා ජීවිතේ මිරිඟුවක් වගේ කියනවා මායාවක් වගේ කියනවා ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියන ඔන්න ඔය වගේ කතන්දර කියනවා. ඉතින් ඒ කියන්නේ හිස් කියනවනේ. මම ගොඩාක් වැඩිහිටියන්ගෙන් තමයි ඔය ජීවිතය ගැන අහගෙන දැනගන්නේ. ඉතින් අපේ මේ පන්සලේ වැඩිහිටියා මේ නීතිච්ච මහත්මෙක් මහාන වෙලා මම ඉතින් එතුමා ළඟට ගිහිල්ලා කතා කරනවා. ඉතින් එතුමා නීතිඥවරයෙක් හැටියට බොහෝ වැඩ කරපු කෙනෙක් නිසා මොකද හිතෙන්නේ ජීවිතය ගැන? ඔන්න ඔය කතන්දර තමයි කියුවේ. ගාබු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. බිරින්දෑවරු හිටියා, ළමයි බමයි හැදුවා, ඔවුන් වෛද්‍යවරු කළා, නීතිඥවරු කළා, රටවල් වල යවුවා. මම දැන් මේ කුටියට වෙලා මේ පාළු කුටියට වෙලා බේතෙල් ගගා කපුල් වල ඉන්නවා. තේ හාමුදුරන්ට මේ ෆෑන් එකක් තිබුණේ නැහැ. ඉතින් මං ගාව හාමුදුරු මේ වටාපතෙන් පොවන් ගගා ඉන්නකොට හාමුදුරන්ට ෆෑන් එකක් දුන්නේ නැද්ද? ඒ දරුවෝ පොසත් නේ ගෙනල්ලා දෙන්න බැරි මම බලලා පොඩ්ඩක් මේ හාමුදුරන්ට කිව්වා අනේ නෑ හාමුදුරු මං ඉතින් ඉල්ලුවෙත් නෑ මට ෆෑන් එකක් හම්බ වෙලාම නෑ කිව්වා. ඉතින් හරි සන්තෝෂ වෙනවා මං එවලෙම ගිහිල්ලා ටවුන් එකට ගිහිල්ලා මං උන්වහන්සේට ෆෑන් එකක් ගෙනල්ලා දුන්නා. ඒ උන්වහන්සේ කිව්වා මහාන වෙච්ච දවසේ ඉඳලා මට කවදාවත් ෆෑන් එකක් හම්බ වෙලා නැහැ උන්වහන්සේ තමයි දුන්නේ කියලා. ඉතින් හරි සන්තෝෂෙන් ඩාරිය දාන්න නැතුව හිටියා ෆෑන් එක දාගෙන. ඉතින් ජීවිතය ගැන අපිට අහගන්න පුළුවන්. ඒ අර්ථය එලෙස දැනගත්තට නිවන් දකින්න බැරි ඇයි? ජීවිතේ නිෂ්ඵලයි කියලා දැකර නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් පින්නතුනේ මෙහි නිෂ්ඵල බව දකින්න එකම අනිත් පැත්තේ නිර්වාණය කියන ස්වභාවය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. අර නිෂ්ඵලතාවයේ දකින්නෙත් මමත්වයේ තුල ඉඳලමයි. එයාට මමත්වයෙන් බැහැර වෙලා ඒක දකින්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. ඔබ නිවන සොයන්නේ ඉන්ද්‍රයන් තුළින්. ඒ නිසා ඔබට නිවන පේන්නේ. ටිකක් මම මේක කියන එක ඔබට නොතේරෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ තේරුම් ගන්න උත්සාහ කළොත් විශේෂ අවධියක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ ඉන්ද්‍රයන් වලින් බැහැරව ගවේෂණය කළ යුතුය. ඉන්ද්‍රයන්ගෙන් තොරව නිර්වාණය ගවේෂණය කළ යුතුය. සදහායතනයන්ගෙන් තොරව, පංචුපාදානස්කන්ධයෙන් තොරව, සදායතනයන්ගෙන් තොරව ගවේෂණය කළ යුතුය. නොතේරෙන එකට මගෙන් එක්මනින් ප්‍රශ්නේ අහන්න නැතුව ඔබ තුළින් ඔබ උත්සාහ කරන්න. එතකොට ඔබ තුළ විශේෂ පරිවර්තනයක් සිද්ධ වෙයි. ඔබට තව කෙනෙක්ගෙන් උත්තරයක් අහන්න යන්න එපා. ඔය උත්තරේ ඔබ තුළින්ම මතු කරගත යුතු උත්තරයක් වන බැවින් මේකට උත්තරේ කාගෙවත් අහන්න යන්න එපා. වැඩක් නැහැ. හම්බ වෙන්නේ නැහැ උත්තරයක්. හැම දෙයක්ම හාත්පස ඇතහැරලා වාසය කරන්න පුළුවන් නම් අන්න එතන තමයි පිනතුනේ සංවරය කියන එක උපදින්නේ. අල්ලගෙන ඉන්නවා නම් එතන සංවර නෑ, යා සංවරයි. මේ මනසේ සිදුවෙන සිදුවීමක් දෘෂ්ටිගත නම් එයා අසංවරයි, දෘෂ්ටිගත නැත්නම් එයා සංවරයි. මොකද්ද මේ සංවර සහ අසංවර කියන්නේ? අපි එක එක වර ගන්නවනේ. සමහර වෙලාවට අපිට කියනවා මේ වරම් ගන්නවා කියලා කියනවා. ඔය දෙවියන්ගේ වරම් මෙහෙම ගන්නවා කියලා කියනවා. මොකද්ද මේ වරමක් ගන්නවා කියන්නේ? ඕ එහෙ දිෂ්ටියක් ඇගේ දාගන්න කර හෝ වරම් අරගෙන කියලා කියන්නේ දෙවියන්ගේ වරම් අරන් ඕ නටනෝ ගිටි ගිටි ගාලා. ඒ වරම් ගත්තාම තමයි. එතකොට මේ ඇත්තොත් හැමදිස්සෙම වරන් අරන් තියෙන්නේ. තේරෙනා නේද? වරමක් අරගෙන ඉන්නේ. දැන් කියන්නේ ඉතින් ඔය විකෘති කරනවා කියලා. කමන්නේ ඔයා මේක තේරුම් ගන්නකො මට මොනව කිව්වා. වරමක් අරගෙන ඉන්නේ ඔබ. නැද්ද බලන්න? මම ස්ත්‍රී පුරුෂයෙක් කියලා වරමක් අරගෙන. මම ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක්, නීතිඥයෙක්, ඉංජිනේරුවරයෙක් කියලා වරමක් අරගෙන. මම අම්මෙත් තාත්තෙක් කියලා වරමක් අරගෙන. මං උගතෙක් නූගතෙක් කියලා හරි වෙන්න, දුප්පත් පොහොසත් කියලා හරි වෙන්න ඇති වරම් අරගෙන නැති. අපි කීමට කියන්නේ කොහොමද දුම්මල වරම අරගත්තා වගේ යන්නේ කියලා. දුම්මල වරම ගත්තාම සරයිනේ. පන්දමින් හතර වටේට ගහනවනේ නේද? ඒ වගේ හැම කෙනාම වරමක් අරගෙන ඉන්නේ. බලන්න දැන් ඔබේ වරම. මෙන්න මේ වරම් ගැනීම නතර කළොත් සංවර. වරයක් නැහැ. සංවරයි. වරයක් කරන්නේ, දෘෂ්ටියක් කරන්නේ, සංකල්පයක් කරන්නේ සංවරයි. වරම ගත්තොත් සංවර නෑ. වරම අතෑරියොත් සංවරයි. කොත්තිම කියනවා නම් ධර්ම දේශනාව කරන්නත් ඕන අපි අතෑරලා. ඒක අපි පරමාර්ථයෙන් අතහැරලා ඒක අපි දේශනා කරත් පින්නතුනේ අභූත ලෙස, අයුතු ලෙස, නරක ලෙස ධර්මයට ගරහගෙන ආවොත් එහෙම අපි නැගී හිටින්නත් ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර දුෂ්ට මිනිස්සෙකු විසින් මේ ලස්සන ධර්මයක් පාගල දාලා යන නිසා ඒක දැනගෙන කරන්න ඕන. එක දැනගෙන කරන්න. අපි දන්නවා අපි අතහැරලා ඉන්නේ කියලා. නමුත් ඒ පිරිසිදුවට ලස්සනට මල් වවලා තියෙන පිටෙන්නේ කාටවත් කැත කරන්න දෙන්න පුළුවන්කම නැහැ. ඒක අතහැරලා තියෙන බව ඇත්ත. ඒක අපේ මල් වත්ත නෙවෙන්න පුළුවන්. මේක මහ පොළොවේ කියලා අපි දන්නවා. මේක ස්වභාව ධර්මය කියලා දන්නවා. මේ මහ පොළොව කාටත් අයිති කියලා දන්නවා. නමුත් අපි කාටවත් තව කෙනෙකුට ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒ කාටත් පොදු මහ පොළොවේ මේ කසල දාලා යන්නනේ. ආන්න ඒකට අපි විරුද්ධ වෙනවා. ඒක මගේ නිසා නෙමෙයිනේ. දැන් මහ පොළොවේ කුණු එහෙම මේ දාලා ගියාම අපි දන්න රටවල් වල එහෙම මිනිස්සු කොහොම තදින් විරුද්ධ වෙනවනේ. පාරට, පදික වේදිකාවට, පොදු ස්ථානවලට මේ දේවල් කෙල ගහලා ගියාම විරුද්ධ වෙනවා. ඒ මගේ නිසා නෙමෙයි. ඒක පොදු සාධාරණ විදු ධර්මයක් නිසා. එතකොට ඒකට එරෙහි වෙන මිනිස්සුන්ට අපිට කියන්න බෑ මේ මිනිස්සයා මේ 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 මෙහෙමයි කියලා. ඉතින් අර ඒ වගේ සාධාරණ ලෙස ධර්මයකට යම් හානියක් කරොත් අන නැගී හිටිනවා. නැගී හිටින්න ඕන නේද? අපි තවත් කෙනෙක්ගේ දෙයක් මේ විනාශ කරන්න නෙමෙයි, අපේදී අපේ ඉඩමේ තියෙන දේ අපි රැක ගන්න ඕන. දැන් මම අනිත් අයගේ දෘෂ්ටි වලට මුහුත් කියන්නේ නැහැ. ඕනම දෘෂ්ටියක් ඕනම කෙනෙකුට දැරීමේ අයිතිය තියෙනවා. මම බැට් කරොත් බැට් කරන්නේ මට බෝල එව්වොත් විතරයි. නැත්තම් බැට් කරන්නේ නැහැ. මට බෝලයක් එව්වොත් මම බැට් නොකර හිටියොත් විකට් යනවනේ. බැට් කරන්න වෙනවා. හැබැයි මම අපි අනිත් අයට බෝල යවන්නේ නැහැ. අපිට බෝල එව්වොත් අපි බැට් කරන්න ඕනේ. මේක ඔයත් ඔක්කොටම මේ කියන්නේ ආදර්ශය ගන්න. ඔබේ ඔබ අනුගේ කාමර වලට එබී බලන්නේ. හැබැයි ඔබට ඔබේ කාමරේට එබී බැලුවොත් බලාත්කාරයෙන් ඇතුල් වුණොත් ඔබට පුළුවන් එයාව එළියට දාන්න. තේරෙනා නේද? නේද? ඔබේ ගෙදරට ඇතුල් වුණොත් එහෙම අවසර නැතුව get out කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි. ඒකට මේ get out කියවු මනුස්සයට වැරද්දක් කියන්න පුළුවන් කම නැහැ. ඒක වැරද්ද සම්පූර්ණයෙන් ඇතුල් වෙන මනුස්සයට. ඉතින් ඒ වගේ තමයි මේ ධර්මයේ තුල යම්කිසි දෙයක් තියනවා නොඇලීමෙන් යුක්තව. එනිසා බුදුවරුන්ගේ සියලු දේශනා සියලු පිළිතුරු නොඇලීමෙන් යුක්තවයි. සියලු කාර්යයන් නොඇලීමෙන් යුක්තවයි. සක්කාය දිට්ඨිය තියාගෙන කොච්චර සංවර වුණත්, සංවර කියලා කියන්නේ මේ ඇත්තව හදාගත්ත දෘෂ්ටිගත සංවරයක් නේ තියෙන්නේ. ඒක වැඩන්නේ නැහැ. හදාගත්ත සංවරය වැඩන්නේ නැහැ. ස්වභාවයෙන් සංවර වෙන්න ඕන. තේරුණා නේද? දැන් ඔය ගොඩාක් අය තියෙන හදාගත්ත සංවරයේ තෙරපලා. මිනිස්සු මේ ලෝකේ සංවර වුණේ ඒ කාලේ ඉඳලම එක එක වෘතවලින්. අපේ අය සංවර වෙන්නේ ඇඳුම් ඇඳලා. අපේ අය කියන්නේ මේ අර විදිහ ඇඳුමක් ඇඳාම සංවරයි. මේ විදිහ ඇඳුමක් ඇඳෑම අසංවරයි කියලා. ඇත්තටම ඇඳුමක ඇති සංවරකමකුත් නැහැ. අසංවරකමකුත් නැහැ. ඒක තියෙන්නේ හිතේ. ඒක තියෙන්නේ හිතේ. එහෙනම් ඉතින් බෝම්බ පුපුරවන්නේ නේ මූණත් වහගෙන නේද? කළු පාට ඇඳුම් ඇඳගෙන මේව කරගෙන මුළු මූණත් වහගෙන ඇතුළේ බෝම්බ වැදගෙන. එතකොට අපිට කියන්න වෙන සංවර මිනිසකු විසින් අද බෝම්බයක් පුපුරවාගෙන ඇත. ඒ නිසා කින්තේ ජටායි කින්තේ අදින සාටිය අභ්‍යන්තරං ගානම් බාහිරම් පරිපජ්ජසේ. සංවර කවදාවත් මේ පිටින් නෑ, අඳින ඇඳුමෙන්නේ නෑ, ජටා වෙන්නේ නෑ. සංවරකම තියෙන ආධ්‍යාත්මේ දැවෙන ගති නැති නිවිච්ච ගතියක් තියෙන කෙනෙකුට තමයි සංවර කියලා කියන්නේ. කොහොමද මේ නිවෙන ගතිය ඇති කරගන්න? ලේසි නෑ. ඔබේ සක්කාය දිට්ඨිය ඔබ හඳුනාගෙන හරකෙක් ගේට්ටුව කඩාගෙන හරි ගේට්ටුවෙන් අරලා තියෙන වෙලාවක හරි වැට කඩාගෙන හරි ඔබේ වත්තට ඇතුල් වුණ හරකෙක්. සක්කාය දිට්ඨිය වගේ හිතන්නකෝ. ඇතුල් වුණා. දැන් ඔබට මේ හරකා හරි පීඩාවක්. ටිකක් දරුණු හරකෙක් අනිනවා. තියෙන මල් පැල ඒ මේ ඔක්කොම එළවලු පැල ඒ ඉඳපු ඒ ඔක්කොම කනවා පොඩි කරනවා. හරකමක අස්වැයක් වගේ හැසිරීමක් නැහැනේ. ඒක ඉතින් හරක වගේම තමයි හැසිරෙන්නේ. ඉතින් මෙන්න මේ හරක වගේ හැසිරෙන මේ සක්කාය දිට්ඨිය ඔබ මොකද කරන්නේ? මේ හරක එලවා දමන්න උපායක් හදනවා. හැබැයි ඉතින් හරකෙක් එලව ගන්නත් මේ හොඳ මොලයක් තියෙනවා. මොලයක් නැත්තම් හොයි බොයි කියපු ගමන් එක්ක ඇනලා දානවා. නැත්තම් ගෙදර ඇතුළටම යන්නත් ඉඩ තියෙනවා හරක. මොකද අදාළ පැත්තේ ඉඳලා හොයි බොයි ගෑවෙන්නේ නැති වුණොත් හරක වෙන කොහේ හරි දුවනවා නේද? නරකෙක් එළවන්නත් එළියට මොලයක් තියෙනවා. නිකන් චුච්චුක් කියලා හරියන්නේ නැහැ. කොයි පැත්තේ ඉඳන්ද මේ හරකට එළවන්න ඕන? එයාට යන්න තියෙන කවුළු පැත්තට එම් කරලා තමයි අනිත් පැත්තෙන් පහර දෙන්න ඕන. එහෙම නැත්නම් හරක වෙන පැත්තක යයි. අන්න ඒ වගේ සමහර අයගේ නිකන් හරක අවුල් වෙලා වගේ. ඌට එළියට පයින්න තැන හොයාගන්න බැරුව අත්තපුරා දුන්නා. සමහර අයගේ මමත්වයේ ඌට වෙලා තියෙන්නේත් ඕක. මොකද නිවැරදි පැත්තේ ඉඳලා හොයි හොයි කිව්වේ නැත්තම් හරක අත්තපුරා දුනවා. ඉතින් ඌ තාපුඩ නගින්නේ ඒක තැනකින් ආවේ ඒ පැත්තට යන විදියට එයාට හොයි කිව්වේ නැත්තම් ඉවරයි. අපි කොහොමද මේ සක්කාය දිට්ඨිය එළවලා දාන්නේ? අන්නේ මේ හරක එළවනවා වගේ. බුදුහාමුදුරු මහාන කරන්න කිව්වේ කපුටෙක් එළව ගන්න පුළුවන් මට්ටමේ කෙනෙක් මහාන කරන්න කිව්වනේ. වයසක් කිව්වේ නෑ. දැනුම් තේරුම් තියෙනවනම් කපුටෙක් එළව ගන්න. පොඩි මාය පහර කරන්න එපා කිව්වේ පොඩි අය මහාන වුණාම ඒගොල්ලන්ගේ වැඩ කරලා දෙන්න කවුරුත් නැති නිසා මේ සම්බුද්ධ ශාසනේ නෑ. ඒගොල්ලන්ට කිරිපුවාන නේද? ඒගොල්ලෝ මේ ගෙරෙදි හොදලා දෙන්න කවුරු නැති හින්දා කපුටෙක් කියලා ගන්න පුළුවන් මට්ටමේ අවුරුදු 6 7 වගේ ළමයි මහාන වුණා. දැන් මේ ඇත්තන්ට හරකෙක් කෙලව ගන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ල බලන්න ඕන. දැන් අපි හිතනවා ඊටාම දරුණු හරකෙක් ඉන්නේ. උපමාත් කරලා තියෙනවානේ මනස හරියට කුරු හරකෙක් වගේ කියලා. දැන් කුරු හරකෙක් අර කුරු හරක් කියන්නේ දරුණු හරක් දැක්ක වෙලා දැක්කොත් එළවගෙන ගින් ඇනලා දානවා. දැකලා තියෙනවා නේද ඔය හරක් පොර? ඒ වගේ. ඒ වගේ හරකෙක් තමයි ඔබේ සක්කාය දිට්ඨිය. මමත්තේ එලවන්නේ එලවන්න එලවන්න යන එකට තමයි ඉස්සෙල්ලම අනේ. ඒ නිසා ඔය අපිටත් සමහරලාට ඇනලා දාලා යන්නේ ඒ වගේ අය තමයි. මේ හරක් එලවන්න ගිහිල්ලා ඔව් හරකෙන් අන්නව ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි බොහොම පරිස්සමින් තම තමන්ගේ හරක් තම තමන්ම එලව ගන්න කියලා කියන්න වෙන්නේ. දැන් ඔය හරක එහෙ මෙහෙ ගිහිල්ලා ඔය හම්පාරවල් ගහනකොට තමයි වේදනා ඇති වෙලා කැක්කුම් වේදනා හටගන්නේ. අතන මට මෙහෙම කරා, මෙතන මෙහෙමයි, අතන මෙහෙමයි, අර පැලේ කෑවා, මේ පැලේ කෑවා, අතන වීදුරුව බින්දා, අතන මල් පෝච්චිය බින්දා, අතන මල් ගොඩ උඩින් ගියා, එතන ඉවරයි, ඔක්කොම ඉවරයි, අතන කෑවා කියලා කෑ ගන්නවා. එහෙමනම් බොහෝම ගැඹුරු සූක්ෂම බුද්ධියක් නුවණක් ඥානයක් තියෙන්න ඕනේ. සක්කාය දිට්ඨිය නැත්නම් එළවන්න බෑ පිනතුනේ. හොඳ පරීක්ෂාවක් තියෙන්න ඕන. මුලින්ම මොහුගේ හැසිරීම හඳුනා ගන්න ඕන. තමන්ගේ මමත්වයේ හැසිරීම කොයි වගේද? ඉතින් සමහර කෙනෙක් කියන්න පුළුවන් අනේ හාමුදුරුවනේ මමත්වයේ හැසිරීම මම කොහොමද දැනගන්නේ මම වෙලාමනේ ඉන්නේ කියලා. ඒ ඇත්තන්ට බෑ. නිවන් දකින්න ලේසියෙන් අමාරුයි. මම වෙලාම නම් ඉන්නේ නිවන් දකින්න අමාරුයි. මම නොවි මේක මම මෙතන දෙන්නේ ජීවත් වෙනවා කියන අවබෝධය වත් ආපු කෙනෙකුට විතරයි එළියට මෙයා වෙලවන්සේ හිතෙන්නේ. දැන් වත් ඇතුළට ඇතුල් වෙච්ච හරකා එලවා දමන වෙනුවට කල්පනා කරලා හරකගේ උස මහත අං ටික දිහා බලලා වටිනාකම දිහා බලලා මේ හරකා අයිතිකාරයෙක් නැත්තම් ඔහි ගෙදරම ඉඳාවි කියලා රඳව ගන්නතෝ හරක දිගටම ඉන්නවා. එතකොට මේ පීඩාව විඳින්න ඕන. හරක ඉතින් හැසිරෙන්නේ මේ විදිහටනේ. දැන් බල්ලෝ ඉන්න ගෙවල් වල බල්ලගේ පීඩාව විඳින්න ඕන. ඌ සපත්තු කනවා, බුරුසු කනවා, ඈ තියෙන මෙට්ට කොට්ට කනවා, හැමදැනම කැත කරනවා, හැමදිස්සෙම බුරනවා. ඉතින් යම්කිසි උදව්වක් තියෙනවයි කියලා හිතන නිසා බල්ලෝ තියන් ඉන්නවා. එහෙම නැත්නම් හරක තියන් ඉන්නවා. එහෙම නේද? අපි කවුරුත් එහෙම හැමදේම තියාගෙන ඉන්නේ යම්කිසි උදව්වක් තියෙනවයි කියන නිසා. එතකොට සක්කාය දිට්ඨිය නැමැති එක තියාගෙන ඉන්නවත් ඇත්තේ මොකක් හරි උදව්වක් ඇති. එක්ක සක්කාය දිට්ඨිය බුරනවා ඇති. එහෙම නැත්නම් සක්කාය දිට්ඨියෙන් කිරි දොවා ගන්න පුළුවන් ඇති. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය විසින් මොනවා හරි අදගෙන යනවා ඇති නිකන් බූරුවෙක් වගේ, අශ්වයෙක් වගේ, අර්කෙක් වගේ. මොන වගේ ප්‍රයෝජනයක්ද ඔබට ඇත්තෙම සක්කාය දිට්ඨිය ඔබට සපයන්නේ? ඔබේ මමත්වය ඔබට මොන වගේ ප්‍රයෝජනද සපයන්නේ? ඇත්තෙන්ම කියයි, මේ දැනට වර්තමානයේ තියෙන සියල්ල ඔබට ලබා දුන්නේ කවුද ලබා දුන්නේ? මේ දැනට තියෙන සියල්ල ඔබට ලබා දීලා ඒ තියෙන්නේ ඔක්කොම දීලා තියෙන්නේ සක්කාය දිට්ඨිය තමයි. එයා කියනවා ඔක ඇවිල්ලා වෙලාවක ඔබට තේරුණාද? එක වෙලාවක ඇවිල්ලා කියනවා ඔබට මේ වර්තමානයේ දීලා තියෙන මයිල් ගහේ ඉඳලා, ලෝම ගහේ ඉඳලා කියනවා දීලා තියෙන්නේ මේ ඔක්කොම මම කියලා කියයි ඇවිල්ලා. ඊට පස්සේ කියයි තා මාව එළවනවා නම් දැනගනු මං තෝගේ මයිල් ගහපව අරයි යනවා කියලා කියනවා. තේරුණාද? ලෝම ගහපව අරන් යනවා කියලා බය කරනවා. එහෙම බය කරන වෙලාවට ඔබට හැකියාව තියෙනවා නම් බෙලෝම ගහේ නෙමෙයි අබමල් රේණුවේ ඉඳගලා යන්න සොක්වරගෙන ඵලයන් කියලා කියන්න පුළුවන් හැකියාවක්, වීරයක්, උජුපටිපන්න බවක් තියෙනවා නම් අන්න එයා මේ සසර දිනනවා. පුළුවන්ද කියන්න? ඔබට එච්චර ආත්ම ශක්තියක්, එච්චර ආරද්ධ වීරයක් තියනවද කියලා ඔබම බලන්න. ඒක හටගන්න මේ සංසාර ගැන දැනුම ආවනම් පින්නතුන්ට මේ සංසාරේ වැඩන්නේ, මේ සංසාරේ මායාවක්, මේ සංසාරේ මේ රැකගන්න හැදුවට මට රැකගන්න බෑ, මේක ටික කාලෙකට වෙන රැවටීමක් විතරයි කියලා තේරෙනවා නම් ඉතින් මායාවට කියන්න පුළුවන් තා වරුදු 10කින් 20කින් උඹ කොහොමද තරයි යන දේ අරන්පල. මාරේ කැමති වේද දන්නේ නැහැ නේද? අසංවර වචන වලින් බාහිතා කරනවා. අපිව ඇතෑරලා යන මිනිස්සුෙකුට, අපිට ගෝරි දාන කෙනෙකුට, අපිව මේ එලවන්න, අපිට එලවන්න ඕන මිනිස්සුෙකුට අපි සංවර වචන කතා කරන්නේ නැහනේ නේද? ඔබ සර වචන තමයි කතා කරන්නේ. ඉතින් මනාටත් එහෙම තමයි. එලවන්න හදන සක්කාය දිට්ඨියට අනේ ඔයා එළියට වඩින්න කියලා කියන්නේ ඕනේ නැති එකට නේද? ඇතෑරලම කියනවා ඵල කියලා. අයිති සක්කාය දිට්ඨියද එළියට වඩින්න ගියොත් එමෙ මෙනිය වඩින්න ගන්නෑ. මේ ලෝකේ තව පුජ්‍යලයකට නෙමේ ඔබ ලොකුම රැවටීම රැවටුනේ. මේ ලෝකයේ ලොකුම රැවටීම රැවටුනේ ඔබ ඔබටමයි. ඔබ ඇතුලේ, ඔබේ මනස ඇතුලේ මැවෙන චිත්‍ර රූපයකට තමයි පින්නතුනේ ඔබ රැවටුනේ. ලොකුම රැවටීම ඔබ ඔබටමයි. එන කාටවත් පුජ්‍යලයාගේ තියෙන ධර්මය කෙරෙහි තියෙන දක්ෂතාවය අනුව යම් වචනයකින් දහම අඳුන ගන්නවා. අපිට කියන්න බෑ එක වචනයකින් මෙන්න මේ වචනයෙන් මෙයා මේ ධර්මකාරණය අඳුනගනී කියලා කියන්න බෑ. මොකද එකම වචනයක් දහස් ආකාරයකට දහස් දෙනෙක් ගන්න නිසා. ඒ යම් මොහොතක යම් ගැළපීමක් වෙලා ඔබ සත්‍ය අවබෝධ කරගනීවි. අපිට කියන්න බෑ මේ ඔක්කොම අතහැරලා ඉන්න, නිකම් බලාගෙන ඉන්න කියන්න බෑ. ඒක ඒ කෙනාගේ මනස තුල සිද්ධ වෙන වෙනස් වීමක්. දැන් මේ ඔක්කොම අතහරින්න කියලා කියන්නත් බෑ මට ඔබට. ඇයි? ඒකත් පුජ්‍යල කර්මයක් බවට නිර්මාණය වෙන නිසා. කිසිවක් ගණන් නොගෙන ඉන්න කියන්නත් බෑ. ඒකත් පුජ්‍යල කර්මයක් බවට නිර්මාණය වෙන නිසා. ඉතින් මේ හැම වචනයකින්ම කර්ම නිෂ්පාදනය කරන්න හදපු වචන නිසා මේ කර්මයෙන් නිදහස් කරන්න මේ වචන නෑ. තේරුණාද? කර්මයෙන් නිදහස් කරන්න වචන නැහැ. කර්ම හදන්න තමයි වචන තියෙන්නේ. ඒකනේ කර්මස්ථාන තමයි දෙන්න වෙන්නේ. අපි බලන්න ඕන කර්ම නිරෝධස්ථාන. කම්ම නිරෝධාය සංවත්තතේ. ඕම ලස්සන වචනයක්. කම්ම නිරෝධාය සංවත්තති. එහෙනම් කර්ම නිරෝධස්ථානය හොයන්න ඕන. කර්මස්ථානය නෙමෙයි කර්ම නිරෝධස්ථානය. කර්ම නැති තැන කොතනද? චේතනාව නැති තැන. කර්ම නැති තැන පුජ්‍යලයා නැති තැන. කර්ම නැති තැන අකාලික තැන. කර්ම නැති තැන ලෝකෝත්තර තැන. කර්ම නැති තැන සංවර තැන. තාම ඔබ තේරුම් ගන්න බැරි වුණාද? තේරුම් ගන්නකම් හැමදාම උදේට ටොක්ක්ක් කනගන්න. මට අදත් මේක තේරුම් ගන්න බැරි වුණා නේද කියලා හයියෙන් එකක් කනගන්න කමන්නේ. අපිත් දැනගත්තා. ඒකවල ටොකු වෙනුම් කන්න බැරි කමට හරි මොලේ තේරුම් ගන්න ඉන්න ටික රසකට නේද? ඒ අපිට එහෙම කියලා දුන්නා. අපි යම් යම් ගුරුවරු හිටියේ, ඒ ගුරුවරුකෝ තේරෙන්නේ නැති වෙනකොට අනගන්නේ ගොහයියට ඔක්කො. මට කියලා දුන්න භාවනා කරනකොට ඔය මොනවා හරි වැරදි සිතුවිල්ලක් ආවොත් එහෙම ටොක්ක්ක් අනගන්න කියලා. ඉතින් මම ඔහොම අනගෙන හිටියා කාලයක්. ඊට පස්සේ ඔළුව බලනකොට ඔළුවේ හැමතැනම ගෙදී. ඉතින් අපි ඔන්නෝම ජරමර කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අද ඉන්න මට්ටමේ දිහා බලලා මේ කවුරුත් හිතන්නේපා ආමුදුරු මේ හරි සැපෙන් සුන්දරයෙන් ඉඳගෙන මේ බණ කියන ඔතන කොයින්ද මේ නිවනක් කියලා. ඇත්තටම පසුබිම කවුරුත් දන්නේ නැති නිසා මතු පිටින් දකලා කියන්නේ මේ පසුබිමේදී අපි සෑහෙන දුක් විඳා. ඒක තේරුම් ගන්න. නොකානුබි හරියට ඉන්න හිටින තරක් නැතුව හරියන දුක් වෙන. මේක කවුරුත් ලේසියෙන් නම් රෝසමල් යහන් වලින් ඇවිල්ලා එක පාට නම් දකින්නේ නැහැ මේක. ඔක ජීවිතේ පසුබිමේ විශාල අඳුනාවලට මූණ දීපු අය තමයි මේක දකින්නේ. ඔය ධනය බලයෙන් ඉදිමිලා ඉන්න කිසි කෙනෙක් ධර්මයේ දකින්න ලේසි නැහැ. ඒ ඒගොල්ලන්ගේ මනස ඇවිල්ලා කියනවනේ උඹට මොකටද මේ බණ? උඹට කොච්චර ලයිෆ් ඉන්ෂුරන්ස් තියනවද? ධනෙ තියනවද? සල්ලි තියනවද? බලය තියනවද? කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ කියලා මේ මිනිස්සු සත්‍යයටවත් යටත් වෙන්නේ නැහැ. කාටද යටත් වෙන්නේ නැති? සත්‍යයට යටත් වෙන්නේ නැහැ. මොලයක් තියනනම් ඒ මිනිස්සයා මොන කාට යටත් නොවුනත්
යටත් වෙනවා. මොකටද? සත්‍යයට යටත් වෙනවා. අපි තර්ක කළා, වාද කළා, විවාද කළා තමයි නොදන්න කමට ධර්මය හමු වෙත්. නමුත් අපි සත්‍ය මුණ ගැහෙනකොට ඉක්මනින් අපි එතෙන්ට යටත් වෙනවා. ඒ නිසා සත්‍යයට යටත් වෙන ගුණයක් ඇතුව වනහන ඔබට දිනන්න පුළුවන්. සත්‍ය කියන්නේ පොතේ තියෙන දේද? තමන්ගේ ආගමේ තියෙන දේද? එහෙම නැත්නම් මට හිතන විදිහද? නැත්නම් ගරු කටයුත්තෙක් මීට කලින් කියපු විදිහද සත්‍ය කියන්නේ? සත්‍ය කියන්නේ පිනතුනේ මොකද්ද? මං කිව්වොත් මේක ඔයත්තන්ගේ මොලේ වර්ධනය වෙන්නේ නැහැ නේ, සෛල වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයත්ත හිතලා උත්තරයක් දෙන්න. මොකද්ද සත්‍ය කියන්නේ? ඊළඟ සතිය හොයාගෙන ඉන්නකෝ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. දැන් අන්ධය වගේ කියන්නේ නැතුව තමගේ ආත්මය තුළින්ම යම් අවබෝධයකින් ඒ දේ කියන්න ඕන. අගක් මුලක් දන්නේ නැතුව හරියට අර විභාගවලට උත්තර ලිව්වා වගේ නම් ලියලා වැඩක් නැහැ. පොතෙන් උගන්වපු උත්තරේ මොකද්ද? ඒ උත්තරේ හරියටම විභාගට යදුවර පාස්. ආයේ ඇත්ත නැත්ත මොකක් හත්තද නෑ. ඒ පොතේ ගැලපෙන්න තමයි විභාගය ඇවිල්ලා තියෙන්නේ. එච්චරයි. එහෙම උත්තර වැඩක් නැහැ. ලෝක සම්මතයේ සත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා ඔන්න චතුරාර්ය සත්‍ය කියලා බේරෙනවා. මොකක් කිව්වද කියලාවත් කියපු මිනිස්සෙවත් දන්නේ. ඔබ යමක් යථාබෝධය කළා නම් ඔබට ඒ දේ ඔබට අනුකූලතාවයකින් ඒක දේශනා කර ප්‍රකාශ කරන්න හැකියාව ලැබෙනවා. දැන් පින්නතුන්ට තේරෙනවා මම සමහරවල් කිසිම පොතක කිසිම තැනක නැති ආකාරයකින් ධර්ම දේශනා කරනවා. ඒකට හේතුව යථාබෝධයයි. ඒ යථාබෝධය නිසා තමයි කිසිම තැනක නැති ස්වභාවයකින් ඒක ගෙනහැර දක්වන්න පුළුවන්. ඒස කිසිම කෙනෙක් ලෝකෙ නොකියපු කියමන් දහස් ගාණක් දේශනා කරලා තියෙනවා. අපි කල්පනා කරන්න මොන මොලේ දියුණු වෙන්න පිටතේ මොලේ දියුණු වෙන්නේ නැතුව අපිට ඥානෙ වැඩෙන්නේ නැහැ. විදර්ශනා කරනවා කියන්නේ ඒකට තමයි. විදර්ශනා කරන්න ඕන, කල්පනා කරන්න ඕන. මානසිකරෝත කියන්නේත් ඒක තමයි. මානසිකාරය කරන්න ඕන. ඔක තේරෙන්නේ නැති නිසා තමයි අපි කියන්නේ කල්පනා කරන්න කියලා. මොකද ගොඩක් අය විදර්ශනා කරන්න කිව්වොත් තේරෙන්නේ නැහැ. කල්පනා කරන්න කිව්වම හිතේනවා. කල්පනා කරලා බලන්න කිව්වම තේරෙනවා. හිතලා බලන්න. ඒකත් ඒ යුග යුග මිනිස්සුන්ගේ හැටි නේද? යුග යුග මිනිස්සුන්ගේ හැටි ඒක තේරෙනවා. දැන් ওই මාතර පැත්තේ ගිහිල්ලා චිත්‍රපටියක් තිබුණලු මේ දැස කුමටද කියලා. කවුරුත් එන්නේ නැලු බලන්න. ඊට පස්සේ ගිහිල්ලා ගැව්වලු පෝස්ටරේ මේ දැස මක්කටයි කියලා. අන්න මිනිස්සු ආවලු හෝ ගාල බලන්න මේ දැස මක්කටයි. ඉතින් අර ඒ වගේ මේ විදර්ශනා කරන්න කිව්වම කට්ටිය බලන විදර්ශනා කරන්න කොහමද ආන්දරණේ කියලා.
කල්පනා කරන්න. හා කල්පනා කරන්න දන්නවෝ. විදර්ශනා කරන්න දන්නේ. ඒක එහෙම තමයි වර්ධ වෙලා තියෙන ඉදී. පොඩි ළමයි තුත් ඉන්න එක පාට පස්සරක් පහ ගියද කියලා වම උට බෑ. උ ගණන් හදන කල්පනා කර කර ඉන්නවා ඒක. හරි ඕන්නේ නැහැ පස්සරක් පහ ඕන්නේ නැහැ. පහේව පහක් කියනවා. ඒ අනගෙන 25යි. මෙන්න පහේව පහ දන්නව පස්සරක් පහ දන්නේ. ඒ වගේ අපේ මොලේට යන යම් යම් සංඥාවල් වල හැටියට තමයි අපේ අවදි වීම සිදු වෙන්නේ. දැන් ඔයත් අතහරින්න නේද උත්සාහ කරන්නේ ජීවිත කාලෙම. හරි දැන් වෙනස් කරන්න ඕක. මෙතෙන් පටන් උත්සාහ කරන්න අල්ල ගන්න. දැන් පටන් ගන්න ඔක්කොම අල්ල ගන්න. පුළුවන් දල්ල ගන්න. සමහර වෙලාවට අපේ මිනිස්සු අතහරිනවා කියලා කරලා තියෙන අල්ල ගැනීම. සමහර වෙලාවට මිනිස්සු සිල්වත් වෙනවා කියලා වැය කරලා තියෙන දුස්සීලකම. සමහර ලාඩ අපේ මිනිස්සු හොඳ වැඩ කියලා කරලා තියෙන නරක වැඩ. සමහර ලාඩ අපේ මිනිස්සු අයුක්තිය සාධාරණයට පෙන්වන්න බෑ කියලා මිනිස්සු කරලා තියෙන පුළුවන් තරම් අයුක්තිය සාධාරණ වැඩමයි. දැන් මම ඔය හිරගෙවල් වල දේශනාවල් වලට එන්න ගියාම මම අහන දෙයක් මේ මිනිස්සුන්ට. ඕගොල්ලන්ට පෙන්වන්න බෑ නේද අයුක්ති අසාධාරණය? මිනිස්සු කියනවා ඔව් කියලා. හිරගෙවල් වල ඉන්න හොඳ ඔක්කොම මිනිස්සු කියන්නේ මොකද්ද? මට පෙන්වන්න බෑ හාමුදුරනේ අයුක්ති අසාධාරණය. ඔබ තේරුම් ගන්න මේ මනුස්සයට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔබටත් එහෙම නේද? පෙන්නන්න බෑ නේද අයුක්තිය සාධාරණය? එතනම තියෙනවා අයුක්තියක් අසාධාරණය. මොකද හිතනවා කිපින බව ඒ තුලින් හට ගන්නවා නේ. එතනමයි තියෙන අයුක්තිය අසාධාරණය. ඒ වගේ ඔබට අල්ල ගැනීම කියන වචනය පෙන්නන්න බෑ. මං කැමැතිම අත්හරින්න. සමහර ඒවා අත්හැරපු දේවල් අල්ලලක් පෙන්නනවා. දවසක් කියනවා මේ මාළේම මම මේ කරේ දාගෙන හිටියට අමතරනේ මම අල්ලගෙන නැහැ අත්හැරලා ඉන්නේ කිව්වා. එක අම්මා කෙනෙක් ඇවිල්ලා අලුතෙන් ගත්ත මාළයක් මට පෙන්නන්න වෙන්නේ නැති. ඉතින් මං ඊට පස්සේ කිව්වා එහෙනම් ඕක අම්මා ඕක මට දෙන්න මේ මේ කරඬුවට දාන්න. ඊට පස්සේ කිව්වා මේ බොහොම ආරුවේ මේ පවුන් දෙකම ආරක් දීලා හදාගත්තේ ඕක කරඬුවට දාන්න පුළුවන්. එතන අත දෙකක් නැහැ හදලා. සමහර කට්ටියන් අපි අහන්නත් කලින් අපිට කියනවා අතහැරපු දේවල්. මං ඔය වතු පඩි ඉඩ කඩන් තිබ්බට අල්ලගෙන නැහැ නේ හාමුදුරුවනේ. දැන් අපිට අක්කර පහක පොල් ඉඩමක් තියෙනවා මං අල්ලන්නේ නැහැ. මං අතහැරලා ඉන්නේ. ඊට පස්සේ රබර් ඉඩම තියෙනවා. ඒක මං පොඩි දුවට ලියලා දුන්නා. ඒක මං අල්ලගෙන නැහැ අතහැරලා ඉන්නේ. මං ඇහුවෙත් නැහැ. අතහැරපු ඒවා ඔක්කොම කියනවා ඇවිල්ලා. ඊට පස්සේ අපි ලොකු ගේ තියෙනවා අපි ඒක පොඩි පුතාට දුන්නා මං අල්ලගෙන නැහැනේ අතෑරලා නැහැ හැබැයි මේ 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 ගෙවලෙක් වෙනවා මලාට පස්සේ මොකද අර එහෙම කියන්න හිතෙන්නේ ඇයි ඒ දේවලුත් අතහැරෙන්න ඕන තමයි. නමුත් අපි පළවෙනි දේ අතහැරියනම් අනිත් දේවල් වල අතහැරීම එච්චර ප්‍රශ්නෙකුත් නෙමේ. පළවෙනි දේ තමයි සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මමත්වය. මම විතර ලොකු කෙනෙක් මේකේ කවුරුවක්වත් නෑ පින්නතුනි. මම විතර ලොකු කෙනෙක් කවුරුවත් නෑ. මම තමයි ලොකුම කෙනා. ඔයගොල්ලෝ කැමතිද මමත්වය අයින් කරන්න? බෑනේ. මමත්වය කියනවනේ මේ ඔබව රැක දෙන්නේ, ඔබව ගොඩනගන්නේ, ඔබව දියුණු කරන්නේ, ඔක්කොම කරන්නේ කවුද? මමත්වය කියනවා මේ මම කරන්නේ මම. මම අතහැරලා කොහොමද? මමත්වය කියන්නේ පින්නතුනි මිත්‍ර වේශයෙන් ඉන්න හතුරෙක්. තේරුණා නේද? ඒකනේ අර තණ්හා රති රගා කියලා බොහෝම ලස්සන කාන්තාව තුන් දෙනෙක් කියවන්නේ නේ. ඒකේ පෙන්නන්නේ මොකද්ද? ඒගොල්ලන්ට කියන්නේ මාර දූවරු කියලා. ඒගොල්ලෝ ගොඩාක් ලස්සනට හිටියා. මිහිරියට හිටියා. ප්‍රසාදයට හිටියා. නමුත් එයාලත්තන්ට කිව්වා මාරයාගේ දියණිවරු කියලා. ඒකට හේතුව මේ මමත්වය කියලා කියන්නේ තොන්න ඔය වගේ දෙයක් කියලා පෙන්නන. බොහොම රස ලෙස, ප්‍රණීත ලෙස, අනර්ග ලෙස, සුවපහසු ලෙස, වටිනාකමක් ලෙස අපිට දනවනවා. මිනිස්සු උපන් දවසේ ඉඳලා මමත්වය කියන එක වැඩි කරගන්න උත්සාහ කරන්නේ නැති කරන්නද? වැඩි කරන්නනේ. ඔය නිලයේ එකතු කරලා, බලයේ එකතු කරලා, මේ ඔක්කොම එකතු කරලා මේ මමත්වයට නිසි තැනක් ලබා දෙන්න තමයි බලන්නේ. නිසි අගයක් ලබා දෙන්න තමයි බලන්නේ. මමත්වය වැඩි අයකින් වැඩක් ගන්න යන ගියොත් එහෙම ඔබට කරන්න තියෙන එකම දේ තමයි ඔහුව පුළුවන් තරම් වර්ණනා කරන්න. තේරුණා නේද? දැන් තමගේ මහත්යෙන් හරි වැඩක් ගන්න උවමනා වුණාම කියන්නකෝ බලන්නකෝ ඔයා ජෝන් සීනා වගේනේ කියලා කියන්න ඕන. දැන් කට්ටිය hina වුණේ ජෝන් සීනා අඳුරනවද? එතකොට මහත්ය ඇත්තද මාව එහෙම පේනවද කියලා අහන්නේ නේද? නැත්තම් අපේ මහත්ය මයික් ටයිසන් වගේ කියලා කියන්න ඕන. නෝනගෙන් වැඩක් ගන්න ඕන නම් කියන්න ඕන ඔයා හරියට අනේ ඉතින් යසෝදරාවිය වගේනේ කියලා කියන්න ඕන. ඒක හරි සන්තෝෂ වෙනවා. ඉක්මනින්ම දෙයකක් හදාගෙන එනවා. කවුරුත් අගෙයිම බලාපොරොත්තුෙන් ඉන්නේ. සම්මුති මනස එහෙම තමයි. සම්මුති මනසේව තමයි. විද්‍යාව කෙසේ වුණත් පැවැත්මේ මනසෝම තමයි. අත්හැරලා අත්හරින්නත් බැරි, අල්ලගෙන අත්හරින්නත් බැරි දෙයක් තමයි සක්කාය දිට්ඨිය. ඔබට ඒක තේරෙනවද? අල්ලගෙන අත්හරින්නත් බෑ, අතෑරලා අත්හරින්නත් බෑ. ඇයි? ඔබට තේරෙනව නම් ඇයි කියලා මට කියන්න ඕන එක. ඇයි සක්කාය දිට්ඨිය අල්ලගෙන අත්හරින්නත් බැරි, අතෑරලා අත්හරින්නත් බැරි?
ඒ දෙකම කරන්නේ සක්කාය දිට්ඨිය මන නිසා.
ඇතර ඒක තේරුණාද නැත්තන්ට? තේරුණා නම් ලොකු දෙයක්. එහෙනම් ඉතින් එලව ගන්න ලේසි. දැන් දන්නවා එහෙනම් හරක එලවන්න ඕන තැන. මෙතනින් තමයි එලවලා දාන්න ඕන. අල්ලගෙන අත්හරින්නත් බෑ, අතහැරලත් හරින්නත් බෑ. ඉතින් මං කොහොමද ඔයත් සක්කාය දිට්ඨිය අත්හැරියාම මේ සියල්ල ඔක්කොම අත්හරින්න අත්හැරියාම සක්කාය දිට්ඨිය යනවා කියන්නත්? අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීවම මේක සිද්ධ කරගන්න. වය ධම්මා සංඛාරා, මේ සංස්කාර ධර්මයෝ කොයි වෙලාවේ නැති වෙලා යනවද කියන්න බෑ. මේ ලෝකේ හැමතැනම හුලං උඩ දුවන්නේ කොයි වෙලාවේද කියන්න බෑ. අප්‍රමාදීව ධර්මයට මුල් තැන දීලා දකින්න ධර්මය. මගින් හොඳ නැහැ කියලා හිතනවා නම් කොහෙන් හරි කමන්නේ ඉක්මනට නිවන් දකින්න. මම සාදු කියලා පිළිගන්නවා. දේවදත්තල වගේ එක පැත්තකට වන්න නැතුව තැන තැන ඉඳගෙන එක එක දේවල් විවේචනය කරමින් ඉන්න එපා. උන්ටගේ අවිචි මහා නරකයට යනවා. මල ගමන් ඇත්තක පියාගත්ත ගමන් යනවා. ඒ කියන්නේ එක මගක්වත් යන්නේ නැහැ. අර හාමුදුරන්ට අබ්බයිනෝ, මේ හාමුදුරන්ට අබ්බයිනෝ, අරකට අබ්බයිනෝ, මේකට අබ්බයිනෝ. ඒ කවුද? දේවදත්තගේ ඥාන පරම්පරාවෙන් එන කවුරු හරි දේවදත්තර ළමයි හිටියද නැද්ද දන්නේ නැහැ. මේ පරම්පරාවෙන් එන කට්ටිය. කොහෙන් හරි ඥාන එනවනේ එහෙම. සංසාරික ඥාන එනවා. ඒක මහ පුදුම දෙයක්. දැන් ඔය ලොකු පාතාල ඉති චණ්ඩියන්ගේ ඥාන වලින් හැදිච්ච ළමයි ඉන්නව නේද? ඒ ළමයිතුත් ඒ වගේ වෙනවා. තේරුණා නේද? මෙන්න මේ පැත්තේ එහෙම කෙනෙක් ඉඳලා මල පස්සේ බලාගෙන යනකොට මේ ඒ පුජල හිතපු පාතාල කල්ලිකාරයෙක්ගේ මේ හොර ගෙහණිය කියලා මේ. ඒ මිනිහත් ඒ වගේම පාතාලේ වෙලා මල. ඒ ඥාන පුදුම ඥාන සම්බන්ධතාවයක් තියෙනවා. ගස්වල වුණත් තේනවන නේද? කොස් ඇටෙන් ආයෙ දෙල් ගස් ඇතෙන්නේ නැහැ නේ. ඒක කොස් පරම්පරාවක් කියන්නේ. ඒ වගේත් පොඩි පොඩි මනුෂ්‍ය ආත්මයේ පෙබුතුනාට ඒ පුජ්‍යලයාගේ නිකන් වර්ගජානයක් පිහිටනවා. ඒ වර්ගජානයක් ආයි වෙනස් වෙන සෑහෙන කාලයක් යනවා. ඔක කවලම් වෙලා කවලම් වෙලා කවලම් වෙලා පරම්පරා 500ක් විතර යනකොට තමයි ඥානය වෙනස් වෙන්නේ. දැන් මේ ඉන්නේ සුද්ධ මේ කළු සිංහලයද? නෑනේ. මේකේ පෘතුගීසි ඉංග්‍රීසි ඔක්කොම ඉන්නවා මේ. දෙමළ සිංහල යක්ෂ රාක්ෂ නාග ඔක්කොම ඉන්නවා කවලම් වෙලා. පින්නතුනේ ධර්මයෙන් දකින්න එකක් තමයි තමන්ගේ උත්සාහය තියෙන්න ඕන. අනිත් එක තමයි තමන්ගේ මොලේ නිරෝගීකම් තියෙන්න ඕන. මොලේ නිරෝගීකම් තියාගන්න නම් මානසික වශයෙන් නෙමෙයි කායික නිරෝගීතාවයක් තියෙන්න ඕන. වෙන තුනේ අපි ඔළුවෙන් පවා හිටගෙන හිටියා. තේරෙන්නේ නැහැ තියෙනකොට මේවා. ඒ කියන්නේ ඒ තරම් යුද්ධයක් දීලා වදයක් දීලා තමයි අපි මේක තේරුම් ගත්තේ කලුවේට. හිතන්න එපා මේ සුරුස් ගාලා මෙහෙම තේරුම් ගත් එකක් කියලා. ඒ තරම් කැපවීම කළා. ඈ අපි රෑ දෙකට නැගිටලා බණ ඇහුවා. පොඩි ධර්ම කරුණ අතේ ලියාගෙන හැම තිස්සෙම හැම පැයකදීම මට මේක අවබෝධ කරගන්න ඕන කියන අදහසින් වෙන දෙයක් තිබුණේ නැහැ. අපිට එල්ලෙන්න මේ ලෝකෙ. මට නම් ධර්මයේ හැරෙන්න වෙන මොකක්වත්ම උන්නේ නැහැ. එක්කෝ මැරෙනවා එක්කෝ මේක තේරුම් ගන්නවා කියන අදහසින් තමයි හිටියේ. මම ওই හිමාලය යන්නත් ලෑස්ති වෙන ඔක්කොම මේ ලෑස්තිත් කරලා තිබුණා. අපේ හාමුදුරු කෙනෙක් ගිහිලා කොටියකුත් කෑවා. ඔව් ඒ හාමුදුරු අදටත් නැහැ. අපේ සහෝදරලා ඉන්නාදගෙන ගිහිල්ලා මේ ආගියතක් තාම නැහැ. ඒ ප්‍රදේශයට ගිහිල්ලා මෙතනින් එහාට ඒ හාමුදුරු යනෝ දැක්ක කියලා තියෙනවා. මෙතනින් එහාට තොරතුරක් නැහැ. ඒකට හේතුව ඒ දෙවන්තර ඉන්දියාවේ කොටි දන්නෝනේ. තඩි කොටි ඉන්නේ. උන්ට ඒක කටකට මිනිස්සු දෙන්නේ විතර කන්න පුළුවන්. ඒ නිසා අපරිමිත කැපවීමකින් නම් තමයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේක අවබෝධ කරගත්තොත් ඔබට නිවන. අකාලික දිහා බලාගෙන ඉන්න. අකාලික දේ අකාලිකත්වයේ දිහා බලාගෙන ඉන්න විට ඔබත් අකාලික වෙනවා. මට පොඩ්ඩක් නුවණින් හොයලා බලලා කියන්න කොහොමද අකාලික දිහා බලන් ඉන්නේ කියලා. නැත්තම් ඔබට අකාලික දෙස බලාගෙන ඉන්න බැරි නම් ඔබ අකාලිකව බලා සිටින්න. කාලයේ දෙස නෙමෙයි ඒත් බලන්න ඕන අකාලික දෙසමයි. අකාලිකව අකාලිකත්වයේ දෙස බලා සිටින්න. මොකද්ද මේ කාලය අකාලික කියන වචනේ තේරුම මොකද්ද? දෙයක් හඳුනා ගැනීමක් කළොත් දෘෂ්ටිගත කිරීමක් කළොත් මං කියනවා අන්න ඒකට කාලයයි කියලා. යමක් අල්ලා ගැනීමක් කරොත් උපාදානයක් කරොත් මං අන්න ඒකට කියනවා කාලයයි කියලා. දෙයක් උපාදානය කරේ නැති වුණොත් හඳුනාගත්තේ නැති වුණොත් මං අන්න ඒකට කියනවා අකාලිකයි කියලා. ඒ අකාලිකත්වයේ ගැඹුර අකාලිකත්වයේ මතු පිට කියන්න. අකාලිකත්වයේ මතු පිට තමයි මේ හැම කල්හිම ධර්මයේ දැකිය හැකි. ඔක තමයි අකාලිකත්වයේ මතු පිට. අරක අකාලිකත්වයේ ගැඹුර. හැම කල්හිම ධර්මයේ දැකිය හැකි වන්නේත් ඇයි? අකාලික නිසා. මේක බුදුහාමුදුරු කෙනෙක් හදපු එකක් නෙමෙයි නිවන කියන්නේ. මානව සත්වයා තුළම තියෙන දෙයක්. මේ වැරදි දෘෂ්ටියක් ඇඟේ දාගෙන ඉන්නවා මේක එලවලා දැම්මම ඉවරයි. ඔය ඇත්ත ඔය ගෑනුකම පිරිමිකම කෝකස්සේ හංගන් ඉන්න ඕක එලවලා දාන්න එච්චරට ඉවරයි. මම සන්තෝෂයෙන් ඉන්නේ මං ගෑණියෙක්වත් නෙමෙයි පිරිමියෙක්වත් නෙමෙයි. ඔබ දුකෙන් ඉන්නේ එක්ක ඔබ ගෑණියෙක් නැත්තම් පිරිමියෙක්. සමහර ගෑනු පිරිමි වගේ ඉන්න හදනවා, පිරිමි ගෑනු වගේ ඉන්න හදනවා, සමහර පිරිමි පිරිමි වගේ ඉන්නවා, ගෑනු ගෑනු වගේ ඉන්නවා. කොහොම හරි ඔබ ගෑණියෙක් පිරිමියෙක්. ඒක නිසා නේද දුක? එක්ක ගැහණියෙක් වෙච්ච නිසා, එක්ක පිරිමියෙක් වෙච්ච නිසා තමයි දුක. කොහෙන්ද ගැහණිය පිරිමිය ක්‍රියේට් වෙන්නේ? කින්නු සත්වෝති පච්චේසි මාර දිට්ටි ගතන් යුතේ. ඔබ සත්වෙක් කියලා ගන්නවා නම්, ඔබ ගැහණිය පිරිමියෙක් ගන්නවා නම් මාර දිට්ටි ගතන් යුතේ සුද්ධ සංඛාර පුඤ්ඤෝ යනයිද සත්තුප ලබ්බති. මේ සංස්කාර පිටකට ඔබ ගෑණී පිරිමේ සත්වයේ කියලා දාගන්නවා. කවුද කියන්නේ මේ සෝම රාත්මේන වාසී කියන්නේ? යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. දී කැලි ගොඩාක් එකතු කරලා කරත්තයක් හැදුවාම ඒකට අපි කියනවා කරත්ති කියලා. කරත්තවල තියෙන තනිකර රෝදේ ඉඳලම ලීනේ නේ. ලී තියෙන හැමතැනම ලී තියෙන්නේ. ඒ ආරේ පොව් යකඩ බොහොම පොඩ්ඩයි තියෙන්නේ. පරණම වාහනේ නිර්මාණය කරත්තේ තමයි කා බවට පත් වුනේ. අනේ සවුන්ඩ් එක ළඟින් යන්නේ නේ කරත්තේ කා. ඒ වගේ තමයි යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. රතේ කියන නාමය එනවා අංග සම්භාරයක් එකතු වුණා. ඒ වගේම තමයි මේ මිනිස්සයා කියන එක. මම කියන කෙනත් හැදිලා තියෙන්නේ කොහොමද? ඔන්න ඔය අඩුම කුඩුමක දෙයකට දෙන අපි නිකම් රැවටිච්ච මායා සංකේතයක් විතරයි අල්ලගත්තා. ඒක තමයි කියන්නේ නම්බුවත් බම්බුව වගේ කියන්නේ ඕකට. නිකම් බම්බුවකට තමයි නම්බුව කියලා රැවටිලා තියෙන. නම්බුව කියලා ගත්තේ මේ මමත්වය. පුස්තයක් අල්ලගෙන ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. මේක ලොක්කෙක්වත් සොක්කෙක්වත් නෑ. ස්ත්‍රී එක්කත් පුරුෂයෙක්වත් මෙහි නෑ. ඉතින් මම මේක නෑ නෑ කිව්වට වැඩක් නෑ. ඔබ අධ්‍යාත්මය තුලින් ඒක ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. ඒ නිසා හරකා වත් ඇතුලේ තවදුරටත් තියාගන්නවද, හරකා එළවා දමනවද ඔබේ වගකීම? හරකා හිටියොත් ඌ මල් පැල පොඩි කරනවා, මල් පෝච්චි පොඩි කරනවා, ඔබේ ලස්සන නැති වෙනවා, හැමතැනම ගොම තැඹි ගහනවා නේද? උඩ තද වුණොත් ඇනලා දාන්නත් ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. මම ඔය හරට මේ කන්න දෙන්නේ මේ යන්නේ නැහැනේ. මට එක දවසක් ඔය හරකෙක් කෙරෙහි අනුකම්පාවක් හිතිලා ඌට කොස් වහලු ටිකක් එහෙම එකතු කරලා ඔය තිබිච්ච ඒ වගේ දීලා කන්න දුන්නා. කන්න දීලා තව කොස් වහලක් එහා තිබිලා ඒක අහුලලා දෙන්න කියලා මම නැමෙනකොට ඌ ඇවිල්ලා ඇන්නනේ මට. ඌ ඇන්න කියන්නේ කෙලෙම කකුල් දෙක අස්සෙන් දාපු ගමන් කෙලෙම කරේ මම. උඩ වීදි කරලා ගලින්ම මේට වැටුණා. එදා ඉඳලා ඔය හරක් එහෙම ඉන්න තැන අර මේ නිකන් පිටිපස්සට රොලේම ඉන්නවා. උට පෙන්නන්න බෑ. කන්න දුන්න කියලා එකක් නෑ නලා තැම්ම ඩංගාලා. ඉතින් මමත්වයත් එහෙමයි. අපි එයාව පුම්බලා සකසලා ආරක්ෂා කළා. රිදෙන්න නැතුව ඔය හදාගෙන හිටියට ඔය මමත්වේම තමයි ඔබ අපායට ඇදයි යන්නේ. ඒ මමත් වෙන්නේ වේද මහ බව කරන්නේ ආරි උපවාද සිද්ධ කරගන්නේ. මේ ආනන්තරේ පාප කර්ම සිද්ධ වෙන්නේ මමත්වේ නිසා. මමත්වේ පාක්ෂික වුණාම ප්‍රධාන ලක්ෂණයක් තමයි ඕන් සත්‍යයට දරු කරන්නේ. තේරුණාද? ඇතුලෙන් ඇත්ත පේනවා. ඇත්තට දරු කරන්නේ මමත්වේ නිසා. තේරුණා නේද? දැන් දවසක් මිනිස්සෙක්ගේ වාහනයක මම ගියා ටිකක් මේ මැති ඇමතිලගේ ලෙවල් එකේ කෙනෙක්ගේ වාහනයක. මිනිහා රෝන් සයිඩ් ගිහිල්ලා ඉවරලා ඉරි දෙක කපාගෙන බුස් ගාලා ගිහිල්ලා ඉස්සර කළා. අර යහපැත්ත මිනිස්සු බොමාරුවේ නතර කරලා යන්තම් හැප්පෙන්නේ නැති වෙන විදිහට මේ වුණා. අර මිනිස්සෙක් මෙහාට බැන්නා. මම කරේ කිව්වා. දැන් මේ මිනිස්සෙගේ ඇදේ තමයි සම්පූර්ණ වැරද්ද. අපි ගිහපු වාහනේ. නමුත් මේ යන වාහනේ මිනිස්සයා මොකද්ද කියන්නේ? එමනියට පොඩ්ඩක් ඉවසීම නැද්ද බලන්න ආදරේ? පොඩ්ඩක් ඉවසන්න බැරිද? කී කියනවා? කවුද මේ ඉරි දෙක කපන් ගියපු එක කියනවා? අර අදාළ පාරේ තමන්ගේ රූලේ ආපු මිනිස්සෙට ඉවසීම නැහැනේ හැමදෙරෝනේ. බලන්න බන කියනවා. දැන් ඔන්න ඔහොම බනකාරයෝ හිටියේ. ඈ දැන් අර මිනිස්සයාගේ ඉවසීම නැති එක විතරවලද? අර මනුස්සය ඉවසීම නැති එක නෙමෙයි, මනුස්සය හැප්පුවේ නැති එක වත්තේ නේද? ඉතින් ඒ නිසා අපි අර බලන්න ඕන එක. එක්ක යා එක සොරි එක බාරගත්තේ නේ. එතුමගේ ඇත්තටම එතන මහත්මා ගතිය වැඩුණද නැති වුණාද? නැති වුණා. දැන් මම එයාට එයා විසින් මේක ඕකේ එකක් දාගන්න හැදුවට බලාගෙන නුවණින් ඉන්න කෙනෙකුට ඒක ඕකේ එකක් කිසි කෙනෙකුට දෙන්න බෑ. මොකද හේතුව ඔහු ඉරි දෙක කපාගෙන ගිහලා රෑට මේ බාධාවක් ඇති කරලා ඇක්සිඩන්ට් එකක් කරන්න ගිය නිසා. දැන් එයා හැබැයි නිකම්වත් සොරි එක ගත්තා නම් එහෙම කරි හේතුවක් නිසා හරි අර වාහනේ පාරට අල්ලපු නිසා හරි මං ඉක්මන් වුණ නිසා හරි ඒක ස්ටික් එකක් කියලා බාරගත්තා නම් අපිට තව පොඩ්ඩක් හිතා ගන්නවත් තිබ්බා. ඒසම මමත්වයේ කියලා කියන්නේ ඇත්ත බාරගන්නේ. මට හිතන විදිය මම දකින විදිය කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ওই මහත්තුරු ගොඩාක් එන්නේ නෑනේ. මේ බණහන් එන්නේ. එකක් තමයි අපේ නෝන බණහන තනින් අපි යවුවාම අපිත් ඒ ගානට නෝනලාගේ ගානට වැටෙනවා. ඒ නිසා අපි නෝනහන තනින් බණහන්නේ. ඕ එහෙම ලෙවල් එකකට ඉන්න මහත්තුරු. අනිත් එක පොඩි හාමුදුරුවන්ගේ බණහන් ඕනේ අපි ටිකක් ලොකු වයසක හාමුදුරුවන්ගේ බණහන් ඕනේ පොඩි අයකින් යවුවාම අපේ ලෙවල් එකට හොඳමයි. ඒකත් එක එක මාන්නයක්. අනිත් එක නෝන කියන දේවල් මං කරොත් එහෙම නිකන් නෝනට යටත් වුණා වගේ ගෑනට යටත් වුණා වගේ එකක් වෙනවා. ඒ නිසා ඒ නෝන කියනවා නම් එන්නෙම නෑ බණහන්න. ඒකත් එකක්. එහෙම නැත්නම් ඉතින් මහත්යා කියන දේ කරොත් එහෙම ඔන්න ඔය වගේ දෘෂ්ටි වලට වැටෙනවා එක එක මාන්න වලින්. එක එක්කෙනා ඔළුවේ හදන දේවල් කාටවත් ස්ථීර සාර ලෙස උඩින් ඉන්නත් බෑ යටින් ඉන්නත් බෑ පින්නතුනේ. හැම තිස්සෙම මිනිස්සු මේ දැනුම නිසා හැකියාවන් නිසා උස් වෙනව පහත් වෙනව. මම මේ පරමාර්ථ ධර්ම ටිකක් දේශනා කරාට මම මේක විතරයි දන්නේ. මං අනිත් හැමදේම දන්නේ නෑ. මට බෙහෙතක් හේතක් උමනා වුණොත් වෙන දෙයක් පිළිබඳව අහගන්න උමනා වුණොත් මේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් පිළිබඳව හදාගන්න උමනා වුණොත් මේ මිනිස්සු එක්ක ළඟට යන්න ඕන. කෙනෙක් අඳහගන්න ඕන. එතකොට කාටවත් කවුරුත් හැමතිස්සෙම උසස් වෙනවයි කියලා තියාගෙන හිටියොත් එහෙම යා වැරදිනේ. gedara වුණත් එහෙමයි. වෙලාවකට මාත්‍ය උසස් වෙනවා යම් කාරණයකින්. එතකොට අපි ඒක පිළිගන්න ඕන. වෙලාවකට නෝන උසස් වෙනවා යම් කාරණයකින්. එතකොට අපි ඒක පිළිගන්න ඕන. මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙන කෙනෙකුට තමයි සත්‍ය අවබෝධ වෙන්න පුළුවන්. වෙලාවකට දරුවෝ හරි. වෙලාවකට අම්මා තාත්තා හරි. වෙලාවකට අම්මා තාත්තට බැරි දේවල් දන්නේ නැති දේවල් දරුවෝ දන්නවා. ඒක අපි දරුවන්ගෙන් ඉගෙන ගන්න ඕන. ආ අපි ළමයින්ගෙන් ඉගෙන ගන්නෙ මොකද? අපි උඹලට වඩා ඉස්සෙල්ලා ඉපදිච්චයි කියලා. එහෙම මාන්නේ තියාගන්නවද? එහෙම තියාගන්න එපා. හැම තිස්සෙම විවිධ காரணා ඔස්සේදී අපි උස් පහත් වෙනවා. අපි මෙතෙන්දි බලන්න ඕන සාධාරණත්වයේ ඇත්ත විතරයි තේරුම් ගන්න ඕන. එහෙම නැතුව අපේ උස් පහත් බවක් නැහැ. ස්ථීර සාර උස් පහත් භාවයක් නේ. බුදුහාමුදුරන්ට වැඩ ඉන්න දාපු සිවුර අතගාලා බලනවා. බුදුහාමුදුර කියන මේ සිවුර නම් හරි සිලිඳුයි නේ. එහෙම කිව්වහම ඔබ වහන්සේව මේ සිවුර පිළිගන්නාසේක්වා කියලා පූජ කරනවා. තේරුණා නේද? ඒකවල බුදුහාමුදුර ළඟ තිබ්බනම් මම වට ඕනේ නැහැ ඔය කාගවත් සිවුර කියලා. එහෙම ගත්තොත් දැන් මේ කතන්දරේ හරි සංවේදී වෙන්නේ පින්නතුනේ. මේ කතාව කියන්නේ රාජකුමාරයෙක්නේ. සක්විති රජ කෙනෙක් මේ කියන්නේ මේ කතාව. ගොරෝසු සිවුරක් ඇඳගෙන ඉන්න මොහොතේ තමන්ට මේ සිවුර වැඩ ඉන්නට දාපු වෙලා මේ සිවුර නම් හරි සිලිඳුයිනේ කියලා කිව්වම බුදුහාමුදුරන්ට සිලිඳු සිවුරක් මේ ගොරෝසු සිවුර ඇඟට හරි අමාරුයි මේ දාඩිය මත දාගෙන ඉන්න කියලා හිතිලානේ මේ අතගාලා මෙහෙම කිව්වේ. දැන් අනිත් පැත්තේ හිටියනම් ලෝභ සහගත අනවබෝධිත මිනිහෙක් වාඩි වෙන්න එළුවා ඒකත් උදුරන් ගියා කියලා තිදන්නේ ඉඳ තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් ඒක එහෙම නෙමෙයි. ඒක මොනතරම් උත්තරීතරත්වයක්ද මට ඒක එහෙම පූජ කරන්න ලැබීම කියලා කල්පනා කළා. මේ සියල්ල එකට එකතු කරගත්ත තැන අපිට ධර්මය සොයා ගන්න පුළුවන්. අපි ධර්මය හකුලවා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. බලන මුළු දේශනා ටිකම සම්පින්නණය කළා. ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ සම්පින්නන අර්ථය මොකක්ද කියලා හොයලා බලන්න. ඔබට කිසිම දෘෂ්ටියකට යන්න නැතුව නතර වීමේ මාර්ගය පෑදෙනවා එතනින්. ඒක අසිරිමත් ආකාරයකට පෙන්වතුනේ මේක අර කෙනෙක් පුජ්‍යලයක් නොවන තැනින් මේක අවබෝධයෙන් මේක මකාගෙන මකාගෙන යන ක්‍රමවේදය මහා පුදුම ආශ්චර්යමත් පටිසෝතගාමී ප්‍රතිපදාවක්. විරෝධතා ප්‍රතිපදාවක් නෙමෙයි. දැනට මේ සමාජයේ මේ ගොඩාක් ඉගැන්වීම් සිද්ධ වෙන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් නෙමෙයි. මොකද්ද? විරෝධතා ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් ගැටීමේ ප්‍රතිපදාවක් උගන්වන්නේ. ඒක ඒගොල්ලෝ හිතනවා මේක තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. රසයකට නීරසයි කියන්න ඕන. පිළිකුල් ප්‍රියයකට අප්‍රියයි කියන්න ඕන. එතකොට නෙගටිව් මයින්ඩ් එකක් නිර්මාණය කරනවා. ඒක එච්චර හොඳ නැහැ. කන ආහාරය පවා මේක බලුවමනයක් වගේ අර මේ ගී ගියා කන්න හොඳ නැහැ. බඩලෙල වෙනවා. එහෙන නොකා ඉන්න ඕන. දැන් මම දැකලා තියෙනවා අපි සමහර සීල් ගත්ත තැන්වල නේ මේක බලුවමනයක් අරකයි මේකයි කියලා ඉවරලා තමයි ඒක කන්නේ. ඇත්තට මේක කිව්වට පස්සේ ඇයි තොපි බලුවමන අපිට කවන්නේ කියලා උඹම කාබිය කියලා දෙන්න ඕන උට. අපි නොකා ඉන්නවා දවසක්. එහෙනම් ඒ වගේ තැනකට සීල් ගන්න ගියොත් එimhe අර වගේ කතන්දර කිව්වොත් එimhe කියපු එකටම ගිනිල්ලා කියන්නේ උඹ කප මන්ද වේලක් බලන ඉන්නේ. ඇයිද යන්නේ බලුවමනයක් කරන් කන්නේ ඒක? ඒක දිව්‍ය භෝජනයක් කරන් කන්න එපා. මේ ආහාරය මට නිර්වාණය ශක්තිය බවට පත් වෙන්න මේ වේවා කියලා හිතලා කන්න එපා. මොනවා කරනවද දන්නේ නැහැ. කොහොමාරි සිංහලයා බෞද්ධයා අසාර්ථකයි. ඇයි ඒ අසාර්ථකය? ඔවුන්ට මගඵල නිවන් දර්ශනය නැති නිසා. අපි සාර්ථක වුණා එක යුගයක. ධර්මාශෝක අධිරාජ්‍ය වැනි අධිරාජ්‍යෝ ඉදිරිපත් වෙලා මහරජ මහසිටුවරු ඉදිරියටලා මුළු ආසියාවම ධර්මයෙන් බබළුණා. අන්න නිර්වාණ දර්ශනය තිබුණා, නුවණ තිබුණා, බුද්ධිමේ හැසිරේ තිබුණා. පසු කාලීනව ආවා බුද්ධිමේ හැසිරීම නැහැ. මෝඩකම් ගොඩක් වුණා, රජවරු තරහ වුණා, විරුද්ධවාදීන් වුණා, ස්ථානෝචිත ප්‍රඥාව නැති වුණා, ක්‍රමානුකූල උපාය මාර්ග නැති වුණා, බුද්ධිහීන වුණා, අමු අමු සත්‍යවාදී වුණා. අමු මෝඩ සත්‍යවාදී ඉන්නවනේ, ඒගොල්ලෝ ඉවරයි. අමු මෝඩ සත්‍යවාදී ඒ ඊට පස්සේ බුද්ධ ශාසනය ඉවර වුණා. එය සුද්ධහරි මේ රටවල් ආක්‍රමණය කරද්දී අපි බුද්ධිමත් වෙන්න ඕන. එහෙම වුණා නම් හොඳට තිබුණා. දැන් පොඩ්ඩක් හරි බුද්ධිමත් භාවයක් ආරක්ෂා කරගත්ත හිඳ තමයි අර තායිලන්තයේ තාමර රජ පරම්පරාවක් තියෙන්නේ. ඒගොල්ලෝ දැනගත්ත කරන්න පුළුවන් දේ කරගත්ත, බැරි දේ බෑ කියලා තියාගත්ත ගානට සම්මුතියකට අස්සම් කරගෙන බොහොම ගොඩින් බේරුණා. පස්සේ නිදහසත් ලැබුණා. තාමර රජ පරම්පරාවක් තියෙනවා. ඉතින් අපේ ඉන්න මෝඩ රජුරුන්ටත් එහෙම කරන්න තිබ්බනේ. මරුම් කන්න නැතුව. ඒක තමයි වැඩේ. තේරුණා නේද? මේක ජීවිතය කියන්නේත් එහෙමයි. ගහන්න පුළුවන් බෝලෙට ගහනවා, අතාරින්න පුළුවන් බෝලේ අතහැරලා දානවා. ඈ නිකම් ගහන්න නැතුව කව එකක් දෙන්න ඕනේ වලට කව එකක් දෙනවා. මේ ඔක්කොම ඥාන පිහිටනවා දර්ශනේ දිනු කර ගන්න තැනකොට. මේකට කියනවා ස්ථානෝතිච ප්‍රඥාව. මෙතන තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල තියෙන්නේ. අමු මෝඩේ ක්ලේශ හැසිරෙන්න එපා මොනම උදුස්ඨීකින්වත්. එකම දෙයක් අවස්ථා දෙකකදී ගැලපෙන්නේ එක හා සමාන. අපි අලුත් වෙනවා වෙනස් වෙනවා. පුජ්‍යලෝ අලුත් වෙනවා වෙනස් වෙනවා. අපිත් අලුත් වෙවි වෙනස් වෙවි තමයි ජීවිතේ ගත කරන්න වෙන්නේ. ඒසා අප්‍රමාදීව දහම් වටහා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි.